හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවණ සද්ධාවන්ත පින්වත්නි අපි සෙනසුරාදා දවසේ ධර්ම සාකච්ඡාව සඳහා සූදානම් වෙන්නේ. අතින් චාරිත්‍රානුකූලව මෙම වැඩසටහනදී අපි කරන්නේ යෝගාශ්‍රමීය දිනචරියාව හෝ යෝගාවත යෝගාශ්‍රමීය කතිකාවත මුලින්ම මතක් කරගන්නවා. ඊට පස්සේ මේ දිනවල සංගීතී සූත්‍රය මුල් කරගෙන අපේ ධර්ම සාකච්ඡාවට මාතෘකාව සපයා ගන්නවා. ඊට පස්සේ අපි ඒ ඔස්සේ සාකච්ඡාවක් කළා සභාවෙන් තියෙන ප්‍රශ්නවලට මොන හරි සම්බන්ධ වෙන්න අවස්ථාව දීලා සාකච්ඡාව නිමා කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් අදත් උත්තරානන්ද ස්වාමීන් වහන්සේ සූදානම් වෙලා ඉන්නවා පොත කියවීමෙන් සහයෝගය දක්වන්න. ඉතින් එහෙමනම් අදට නියමිත කතිකාවත හෝ දිනචරියාව කියවන්න කියලා මම උත්තරානන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා
කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අවසරයි ස්වාමීන් වහන්ස, අද කතිකාවත දෙවෙනි කොටස කියවන්න තියෙන්නේ. සිතේ පරිවර්තනය ඉතා සැහැල්ලු හෙයින් ගිහි නොගිහි හැම දෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාළුකම් සාදා නොගත යුතු. විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද රහස් හි නොබිණිය යුතු. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන්. වත්තුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති. යුහෙයින් ආරාමයේ හිද ගමෙහිද සුදුසු කරුණක් වුවහොත් මද සිනාවක් මුත් මහත්කොට හඬනගා සිනාව නොකළ යුතු. සල්ලේකහං අච්චන්තේන අපමත්තේන භික්කුණා කප්පියේපි න කා තබ්බා ආමිසත්තාය ලෝලතායි. යුහෙයින් කැපදෙයෙහිද ලොල් නොවිය යුතු. දාගැබ් බෝමලු හැමදිමින්ද ගඳදුම් මල්පහන් ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිණිය යුතු. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුයි. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුයි. දරුවන් ඇඟ අල්ලා ආදර නොදක්විය යුතුයි. අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුයි. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත්ය යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝභන් තේවං න රාජානෝ මුත්තා සෝභන්තේ ඒවං න රාජානෝ මුත්තා මණි විභූසිතා යතා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා. යනු හේයින් ශීලාභරණය මෑමුත් නානා ප්‍රකාර අංගභූෂණ පරිෂ්කාර භූෂණාදිය නොකළ යුතුයි. අත්තකිලමතානු යෝගයට අයත් වන කෂ්ඨ වුත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යයත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බැහැර ගමන් නැවැත්විය යුතු. පැහැරහැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසන්තානයේ වැටීමටද හේතුවන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන හා රකිණා දුතාංගාදිය ආචාර්ය උපාධ්‍යාදීන්ටමුත් සෙස්සනට නොදැනෙන සේ කළ යුතු. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජතං සාධී තබ්බං ඊ වදාළ බැවින් රන්රිදී මුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, මුදල් අරමුදල් පිහිටුවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදි බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතු. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුම් ඉදිකිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුය. විහාරාධිපති තනතුරු පත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වන සේ ආරාම ආරාම වස්තු, විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන්ට කාරක සභාවේ නියමය පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරින් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශපත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි ඌද උපවැදි ඌද අපවත් ඌද ඉවත් ඌද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය. ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේර වරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතින් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සීලු සේනාසනයන්හි යෝගාවචර දිනචර්යා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහිගැන්විය යුතුය. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන්යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවත වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් උවද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණුවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි.
හොඳයි. ඉතින් එතකොට අපි මතක් කරගත්තේ යෝගාශ්‍රමීය කතිකාවත. ඉතින් ඒකට අනුගත වෙලා කටයුතු කිරීම අපි ඔක්කොගෙම යුතුකමක් වෙනවා. මොකද ඒ පූජනීය කඩවැද්දුවේ ශ්‍රී නිලවංස සාමණේර වහන්සේත් මාතර ශ්‍රී ඥානාරාම සාමණේර වහන්සේත් මුනික වෙලා එතකොට මේ යෝගාශ්‍රම සංස්ථාවක් පටන් අරගත්තා 1958. ඉතින් මම හිතනවා අපේ සාමණේර වහන්සලා ඒ ඉතිහාසය දන්නව ඇති කියලා නේද? ඉතින් එතකොට මුලින්ම තිබුණේ මොකක්වත් එහෙම ලොකු ප්‍රතිපදාවක් නැතුව නිකන් සාමාන්‍ය පන්සල් ටික කෙරිච්ච වකවානුවක උන්වහන්සේලාත් පිරිවෙන්වල කටයුතු කරමින් ඉන්න කාලෙක තමයි අදහසක් පහළ වුණේ මෙහෙමයි මේවා මේ කර කර ඉඳලා හරියන්නේ නැහැ, නැත්නම් ගිහි අයට බණ කියේක ඉඳලා හරියන්නේ නැහැ, අපි මෙතන ප්‍රතිපදාවක් පුරන්න ඕනේ, භික්ෂුන් වහන්සේලාය සඳහා යෙදෙන්න ඕනේ, ප්‍රතිපත්ති ගරුක භික්ෂු පිරිසක් තනන්න ඕනේ කියන අදහසෙන් තමයි එතකොට මේ යෝගාශ්‍රමයක් පටන් ගත්තේ. ඉතින් ඒකේ ඉස්සරහින් තියාගත්ත කතිකාවත තමයි දැන් අපි කියෙව්වේ ඒකේ කොටසක්. ඉතින් ඒ නිසා අපි ඒකට අනුගත වීම යුතුකමක් වෙනවා. මොකද එහෙම නැත්නම් ඉතින් අපිට පන්සලකට යන්නත් පුළුවන්. පන්සලකට නොගිහින් ඉතින් මේකට ආවේ මේකට අනුගත වෙන්නනේ නේද? එතකොට ඒ නිසා අපි උත්සාහන්ත වෙන්න ඕනේ මේ කතිකාවත සිහියේ තියාගන්න. ඒ ආදි කතෘන් වහන්සේලාගේ අභිමතාර්ථය පරිදි මෙහිදී කටයුතු කරන්න. හොඳයි. ඉතින් එහෙමනම් ඊට පස්සේ අපි අද සාකච්ඡාව සඳහා මාතෘකාව සපයා ගන්නවා සංගීති සූත්‍රයෙන්. ඉතින් මේ වෙනකොට අපි කාරණා හයක් අඩංගු කොටස් තමයි කියවමින් යන්නේ. ඒකෙන් තමයි මාතෘකාව සපයා ගන්නේ. ඉතින් මම නැවතත් උත්තරානන්ද සාමණේරට ආරාධනා කරනවා ඊට අදාළ කොටස ඉදිරිපත් කරන්න කියලා.
දීඝ නිකාය පාඨික වර්ගය සංගීති සූත්‍රය 426 පිටුව ස්වාමීන් වහන්සේ පටන් ගන්න තියෙන්නේ.
හරි.
අතිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ච ධම්මා සම්මදක්ඛාතා. තත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං. යත ඉඳං බ්‍රහ්මචරියං අද්ධනියං අස චිරත්තිතිකං. තදස්ස බහුජන සිතාය
බහුජන හිතාය.
තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං. කතමේ ච ඇවැත්නි, දන්නා දක්නා අරහතු සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද ස ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවැත්විය හැකිවන්නේද, බොහෝ කලක් සිටිය හැකිවන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගව ගැයිය යුතු, විවද නොකළ යුතු, එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර ධර්ම සයෙක්ද යත් ච සතත විහාරා. ඉදාවුසෝ භික්කුණා රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ. උපේක්කෝච විහෙරති සතෝ සම්පජානෝ. සෝතේන සද්දං සුත්වා. ස්වාමීන් වහන්සේ මෙතන පෙය්‍යාලං කරලා තියෙන්නේ. ඒක දිගාරින්න ඕනිද? පෙය්‍යාලං
දිගාරුනේ නැත්තං කට්ටිය ඔලුවට යන්නේ නැහැ. මේ උපෙක්කෝද උපෙක්කකෝද මට මතක විදිහට නෑ. උපෙක්කකෝ
වගේ උපෙක්කකෝ ස්වාමීන්
වහන්සේ. ඔව්.
මං ආපහු මුලින්ම කියවන්නම්
ස්වාමීන්
වහන්සේ. හරි. ච සතත විහාරා. ඉදාවුසෝ භික්ඛු චක්ුණා රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ. උපෙක්ඛකෝ ච විහෙරති සතෝ සම්පජානෝ.
හරි. ඒ වගේම
සෝතේන සද්දං සුත්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ. උපෙක්ඛකෝ ච විහෙරති සතෝ සම්පජානෝ. ගාහනේන ගන්ධං ගායිත්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ. උපේක්ඛකෝ ච විහෙරති සතෝ සම්පජානෝ. ජීවහාය රසං සායිත්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ. උපේක්ඛකෝ ච විහෙරති සතෝ සම්පජානෝ. කායේන පොට්ටබ්බං පුසිත්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ. උපේක්ඛකෝ ච විහෙරති සතෝ සම්පජානෝ. මනසා ධම්මං විඤ්ඤාය නේව සුමනෝ හෝති න දුම්මනෝ. උපේක්ඛකෝ ච විහෙරති සතෝ සම්පජානෝ.
හොඳයි.
සතත විහාර වරහන් තුල රහත් හුගේ නিত্য විහරණ සයක ඇවැත්නි, මෙහි මහණතෙම ඇසින් රූපයක් දැක සතුටුද නොමවෙයි, නොසතුටුද නොමවෙයි. එළඹ සිටි සිහි ඇත්තේ නුවණින් යුක්ත වූයේ අරමුණු මැදිහත්වැ දකුණියේ වෙසෙයි. කනින් හඬක් අසා සතුටුද නොමවෙයි, නොසතුටුද නොමවෙයි. එළඹ සිටි සිහි ඇත්තේ නුවණින් යුක්ත වූයේ අරමුණු මැදිහත්වැ දකුණියේ වෙසෙයි. නැහැයින් ගඳක් අගා සතුටුද නොමවෙයි, නොසතුටුද නොමවෙයි. එළඹ සිටි සිහි ඇත්තේ නුවණින් යුක්ත වූයේ අරමුණු මැදිහත්වැ දකුණියේ වෙසෙයි. දිවින් රසක් විඳ සතුටුද නොමවෙයි, නොසතුටුද නොමවෙයි. එළඹ සිටි සිහි ඇත්තේ නුවණින් යුක්ත වූයේ අරමුණු මැදිහත්වැ දකුණියේ වෙසෙයි. කයින් හැපෙන දෑ පැහැස සතුටුද නොමවෙයි, නොසතුටුද නොමවෙයි. එළඹ සිටි සිහි ඇත්තේ නුවණින් යුක්ත වූයේ අරමුණු මැදිහත්වැ දකුණියේ වෙසෙයි. මනසින් දහම් අරමුණක් සිතා සතුටුද නොමවෙයි, නොසතුටුද නොමවෙයි. එළඹ සිටි සිහි ඇත්තේ නුවණින් යුක්ත වූයේ අරමුණු මැදිහත්වැ දකුණියේ වෙසෙයි. එතනින් පටන් ගන්න
තියෙනවා. ඇත්තටම මේ සෑහෙන ගැඹුරු කොටසක් මේ කෙරිම රහතන් වහන්සේගේ උපේක්ෂා තත්ත්වය ගැන තමයි විස්තර කරන්නේ. ඇත්තටම ඊට කලින් අපිට පොඩ්ඩක් උපේක්ෂාව ගැන කතා කරන්න සිද්ධ වෙනවා. මොකද සාමාන්‍යයෙන් ඉතින් එකපාරට අපිට රහතන් වහන්සේ ගැන කතා කරලා තේරෙන්නේ නැහැ නේ. තේරුණාද? ඒ නිසා අපිට පොඩ්ඩක් උපේක්ෂාව ගැන සාමාන්‍ය දැනීමක් ඇති කරගෙන තමයි ඉතින් මෙතෙන්ට යන්න වෙන්නේ. ඉතින් අපි බැලුවොත් සාමාන්‍යයෙන් ඉතින් උපේක්ෂාව කියලා ඉතින් අපි වේදනාවක් හඳුන ගන්නවා. වේදනා ආකාර කීයක් තියෙනවද ප්‍රධාන වශයෙන්? තුනක් තියෙනවා නේ. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. සුඛ දුක්ඛ, අදුක්ඛම සුඛ කියලා. අදුක්ඛම සුඛ කියන වේදනාවටම උපේක්ෂා වේදනා කියලාත් කියනවා. ඒතර වගේ ප්‍රධාන වශයෙන් වේදනා තුනක් ඉතින් සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර වෙනවා. ඉතින් එතකොට අපි මොකක් හරි දෙයක් දකින්නකොට, අහනකොට, නාසයෙන් ගඳ සුවඳ වශයෙන් බලනකොට, දිව රස දැනනකොට, කයට ස්පර්ශ ලැබෙනකොට, හිතට අරමුණක් එනකොට මේ සැප දුක් උපේක්ෂා කියන තුනෙන් එකක් වේදනාව වශයෙන් හට ගන්න පුළුවන්. එතකොට මේක සාධායක. මේක කාටත් සිද්ධ වෙනවා. මේක රහතන් වහන්සේට සිද්ධ වෙනවා, බුදුහාඳුරණ සිද්ධ වෙනවා. ඒක තනිකර හේතුඵල ධමයක්. ඒක අපිට වළක්වන්න බෑ. ඒක හට ගන්නවා. ඊට පස්සේ එතනින් පස්සේ තමයි අපි ඇත්තටම ප්‍රපංච දක්වා ගමනක් යන්නේ. ඉතින් ඒක ලස්සන්ට විස්තර කරන ඔය මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පසපච්චා වේදනා යං වේදේති තං සංජානාති. තරමේ මේ වේදනා කියන දක්වා එන්නේ හරිම ස්වාභාවික ගමනක්. ඒ කියන්නේ ප්‍රතිඵලය වේදනාව හට ගැනීම මේ හේතුඵල ධමයක්. ඇහත් රූපයක් නිසා දැනීමක් හට ගන්නවා චක්කු විඥානයක් කියලා කියනවා. ඊට පස්සේ මේක නැවත 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 සිද්ධ වෙන මේ තුන නිකන් ඒක රාශී වීමක්, එකට ගලා යාමක්, එකට සිදුවීමක් වශයෙන් කෙනෙක් හඳුන ගන්නවා. ඉතින් ඒ හරහා ඔන්න තින්නම් සංගති පස්සෝ කියලා ස්පර්ශයක් සිද්ධ වෙනවා. එතකොට පස්සපච්චා වේදනා. එතකොට මේ ස්පර්ශයේ මූලික කරගෙන යම් වේදනාවක් පහළ වෙනවා. එතකොට මොකද්ද පහළ වෙන වේදනාව? පහළ වෙන වේදනාව මොකද්ද? නැහැ, මොකක් හරි පහළ වෙන්න පුළුවන්. එතකොට ඒක තීරණය කරන්නේ ස්පර්ශය. එතකොට මේ පහළ වෙන වේදනාව තීරණය කරන්නේ ස්පර්ශය. එතකොට පස්සපච්චා වේදනානේ නේද? යම් වේදේති නෑ, ඊට කලින් ඉන්නේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. එතකොට ස්පර්ශය තමයි තීරණය කරන්නේ මේක පහළ වෙන්න, දැන් ඊළඟට පහළ වෙන්න තියෙන්නේ දුක් වේදනාවක්ද, සැප වේදනාවක්ද, උපේක්ෂා වේදනාවක්ද කියන එක තීරණය වෙන්නේ ස්පර්ශය අනුව. දැන් එතකොට මේ පහළ වෙච්ච වේදනාව ඊට පස්සේ තමයි අපි දැනගන්නේ, හඳුනාගන්නේ යම් වේදේති තං සංජානාති කියලා. එතකොට මේ හඳුනා ගන්න කාරණේදී අපි අත දානවා. එතකොට මේ ආපු ක්‍රියාවලිය බොහෝම මැදහත් ක්‍රියාවලියක් නැත්තම් හේතු ඵල දාමයක්. අපි ඊට පස්සේ ඔන්න ඒ වේදනාව ආවෙන් පස්සේ තමයි ඔන්න නැගිට්ටේ. මනුස්සයෙක් එක පාට අවදි වුණා. හිතන්න මේ විදිහට. ඔහේ නිදාගෙන හිටියා, ඉන්න ගතරේ මොකද්දෝ එකක් ඩොක් ගාලා වැටුණා. දැන් ඔන්න නැගිට්ටා. දැන් බලනවා මොකද්ද මේ සිද්ධ වුනේ කියලා. අන්න ඒ වගේ. එතකොට යං වේදේති තං සංජානාති කියලා. එතකොට ඒක තමයි හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ එතනින් අතර වෙන්නේ යං සංජානාති තං විතක්කේද කියලා. ඊට පස්සේ ඔන්න විතරක් කරන්න ගන්නවා. ඒ කියන්නේ හිතන්න ගන්නවා. කල්පනා කරන්න ගන්නවා. ඒක ඊට පස්සේ දිගට දිගට විවිධ පැතිවලට පැතිරෙනවා. ඊට පස්සේ යං විතක්කේදි තම් පපංචේති කියලා ඊළඟට ඔන්න ප්‍රපංච කරන්න ගන්නවා. ඉතින් ඒ කියන්නේ ඒක දැන් පටන් ගත්තේ නම් මේ ඇහෙන් ආපු අරමුණක් කරහා වෙන්න පුළුවන්. ඊට පස්සේ අතීතේ මුල් කරගෙන කල්පනා කරනවා, අනාගතේ මුල් කරගෙන කල්පනා කරනවා, වර්තමානයේත් මේ ආපු අරමුණු ගැන කල්පනා කරනවා. ඊට පස්සේ ඇහැ යොමු කරලා බලනවා, කන යොමු කරලා බලනවා, හිත යොමු කරලා බලනවා. දැන් ඉතින් පුදුමාකාර පටලවාගෙන ඉලස් සිද්ධ වෙලා ඉතින් ඊළඟට ඉතින් ප්‍රපංච වලට පැටලෙනවා. අපි කියනවා යං වේදේති තං සංජානාති, ඊළඟට යං සංජානාති තං විතක්කේති, යං විතක්කේති තං පපංචේති, යං පපංචේති දතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ කියලා. ඒ දැන් අර අත දාපු මිනිස්සයාම දැන් මර ප්‍රපංචයේ නැත්තම් ඒ කතාවේ ඇතුළත කියවිල්ලේ නැත්තම් ඒ හිතුවිලිවල ඕන්ට වඩා කල්පනා කිරීමේ වහලෙබ් බවට පත් වෙනවා. දැන් ඉතින් මේ ලෝකේ නෙමෙයි ඉන්නේ, මනෝලෝකෙක ඉන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් අපිට සිද්ධ වෙන දේ. දැන් එතකොට මෙහෙම හිටපු මිනිස්සයා දැන් එහෙනම් මේක සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවන්න ඕනේ. මේ විෂම චක්‍රයෙන් එහෙනම් නිදහස් වෙන්න ඕනේ. ඉතින් හිතන්න අපි දැන් සක්මනකට ගිහිල්ලා ඒකට තමයි උත්සාහන්ත වෙන්නේ උදාහරණයක් වශයෙන්. හිත අතෝරක් නැතුව කියවනවා, හිත අතෝරක් නැතුව ප්‍රපංච කරනවා, අපි උත්සාහන්ත වෙනවා ඒක නතර කිරීම සඳහා එක්තරා අන්දමකින් මේ කයට හිත ගන්න. ඒතර කයට හිත ගන්න වාරයක් ගානේ අර ප්‍රපංචේ කැඩෙනවා. එතන ප්‍රපංච කැඩි කැඩි ඒක දුර්වල වී ඒක අතින් එතකොට කයට හිත එනවා කියන එක ප්‍රපංචයට දෙන මාරක ප්‍රහාරක් කියලා කියන්න පුළුවන්. එතකොට අරක අපි පෝෂණය කරන එකේ මදකට පමා වෙනවා, නැත්නම් මදකට සීමා වෙනවා, මදකට බාධා වෙනවා. ඒ වෙනුවට ඔන්න කයට හිත එනවා. ඉතින් ඔහොම යන්න ඕනේ. එතකොට මෙතනත් තියෙන්නේ එකතකින් කියන උපේක්ෂා වේදනාවක්. මේ කයේ තියෙන්නේ තිතින් දැනෙන්නේ මහා රසවත් ප්‍රණීත වේදනාවක් නෙවෙයි නේද? සක්මනක නිකන් වැලි පාග පාග යන්නේකනේ නැත්තම් ලනු පැදුරක ඇවිදින එකනේ. ඉතින් මෙතනත් තියෙන්නේ සාමාන්‍ය උපේක්ෂා වේදනාවක් තමයි. හැබැයි ඒකට ඉතින් අපි මූල මේ කියන්නේ අපේ පැත්තෙම බලෙන්න ප්‍රමුඛත්වයක් දීලා වටිනකමක් දීලා තමයි ඉතින් ඒක අවධානයට නතු කරගන්න. ඉතින් ඒක වීරකින් කරන්න. නැත්තම් හිත කැමති අර කතන්දර ගොත ගොතා ඉන්න කැමති මේ ප්‍රපංච වලට අපේ තියෙන පුදුමාකාර ඇබ්බැහිය. ඒක බුදුහාඳුරු කියනවා ඉතින්. පපංචාබි රතා පජා. මේ ප්‍රපංචයට ඇලිච්ච ගතියක් තමයි මේ ප්‍රජාව තුළ තියෙන්නේ. මිනිස්සු විතරන්නේ දෙවියොත් ප්‍රපංච කර කර තමයිලු ඉන්නේ. අයිනක් කල්ලන් කල්පනා කරගෙන තමයි ඉන්නේ. දැනුත් එහෙම නැද්ද සීලයාස්. ඉතින් එතකොට ඉතින් ඔය විදිහට කොහොම හරි අයිනක් කල්ලා ගත්තා අල්පනාවක් දාගත්තා. ඉතින් එහෙම තමයි සාමාන්‍යයෙන් ගත කරන්නේ. ඉතින් ඒකට හරි කැමතියි ඉතින්. කට්ටිය මනෝලෝකයේ අතරමං වෙලා නේද සීන ලෝකේ ඉන්න, ප්‍රේම ලෝකේ ඉන්න. ඉතින් විරහ ගීයක රස විඳ විඳ ඒ ගැන මනෝ පාරක් දාගෙන ඉන්න නේද හරි කැමතියිනේ ඉතින්. ඉතින් ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඉතින් එහෙම හිටියේ මිනිස්සයා තමයි දැන් මේ හදලා ගන්න යන්නේ. දැන් එතකොට මේ සක්මනේදී ඊට පස්සේ හැබැයි අපිට ගන්න වෙන්නේ උපේක්ෂා වේදනාවකට තමයි. හුඟක් වෙලාවට නික මහා ඉතින් කටුවක් අගේ යනුනොත් නම් ඉතින් ඔන්න දුක් වේදනාවක් එන්න පුළුවන්. එහෙම නැත්නම් බොහෝම සුමට ප්‍රදේශයක ඇවිදිනකොට නම් යම් සැප වේදනාවක් එන්නත් පුළුවන්. නමුත් ඉතින් ඔය ලනුපැදුරක ඇවිදිනකොට එහෙම නැත්නම් වැලි මලුවක ඇවිදිනකොට ඉතින් එච්චර මහ දෙයක් නැහැ. ඉතින් මේ උපේක්ෂා වේදනාවක් තියෙන. ඉතින් ඔහොම යන ගමනක් තමයි ඉතින් මේ උපේක්ෂාවෙන් ඇත්තටම අපිට මේ විපස්සනා වේදී හැම උපේක්ෂාවට මාර තැනක් තියෙනවා. මොකද මේ හිත අවුස්සන ගතිය හුඟක් අඩුයි. දැන් සැප වේදනාවක් එහෙම ආවහම කට්ටිය නටනවනේ. නේද? එක පාටම ඉතින් ඉල්පෙන ගතියක්, ඉලිප්පෙන ගතියක්, හොද වැඩිච්ච ගතියක්, උද්දාමයටපත් වෙච්ච ගතියක් තියෙන සැප වේදනාවදී. ඊට පස්සේ ඒකම ඉල්ලනවා, ඒකම බලාපොරොත්තු වෙනවා, ඒකම ප්‍රාර්ථනා කරනවා, තනිකර මුලාවකට යනවා. දුක් වේදනාවදී අඬනවා, වැළපෙනවා, බෑ කියනවා, එපා වෙනවා, නැගිටලා යනවා, දමල ගහනවා, ඇයි මට මුණේ කියලා කෑ ගහනවා. නේද? එතරම් කැළඹීම වැඩි. ඒ නිසා මේ උපේක්ෂා වේදනාවේ තමයි එක්තරා අන්දමකින් නිකන් අර සුමට ගතියක්, සැහැල්ලු ගතියක්, මධ්‍යස්ත ගතියක් තියෙන්නේ. ඒ නිසා විපස්සනාවකදී හුඟක් වෙලාවට ඒ ආරම්භක මට්ටමේදී උනත් උපේක්ෂාවට සැහැණ තැනක් තියෙනවා. හැබැයි කම්මැලි ඉතින්. ඒකනේ කට්ටිය භවනා ගන්න කියලා නිදාවටෙන්නේ නේද? අරමුණ නීරස වෙනවා. අරමුණ නිකන් නොපෙනී යනවා. අරමුණේ තියෙන්නේ මෙලෝ රහක් නැති ගතියක්. ඉතින් ඔන්න නිින්ද යනවා. ඒ නිසා ඒ නිින්ද යන එක ඊට පස්සේ නවත්ත ගන්න වෙනවා. කොහොමද මේ සරල උපේක්ෂා සහගත අරමුණක නිින්ද යන්නේ නැතුව අවදියෙන් ඉන්නේ? ඉතින් ඔක්කොම හදන්න ඕනේ. ඉබේ වෙන්නේ නැහැ නේද? ඔක්කොම බාධා හරහා යන්න ඕනේ. හිත කියන්නේ අර ප්‍රපංචයට යන්න, අර කල්පනා කර කර ඉන්න. ඒක හරි ලස්සනයි, ඒක හරි ප්‍රණීතයි, ඒක හරිම මනස්කාන්තයි. ඒකට තමයි හිත කැමති. ඒක තමයි අපේ ඇබ්බැහිය. හැබැයි පුළුවන් දේ ඇබ්බැහිය කඩලා තනිකර මේ උපේක්ෂා වේදනාවට හිත ගන්න. ඉතින් ඔහොම තමයි පටන් ගන්න වෙන්නේ. හිතන්න දැන් ඔහොම යනවා, ඔහොම කරගෙන කරගෙන යනකොට දැන් ඔන්න ටිකක් පුළුවන් වෙනවා. දැන් ඔක ටිකක් පුළුවන් වෙලා දැන් මේ වේදනාවෙම ඉන්නවා, උපේක්ෂා වේදනාවේ. හැබැයි ඉතින් මුලදී එක පාටින් ඕක වේදනා මට්ටමකට එන්නෙත් නෑ. ඉතින් වම දකුණ කියලා නැත්නම් ඔසෝනෝ තබනවා කියලා. ඉතින් වගේ විවිධ උපක්‍රම කළා තමයි ඔතෙන්ටත් එන්න තියෙන්නේ. ඉතින් ඔතෙන්ටත් එක පාට එන්නේ නැහැ. වම දකුණ කියලා ඒකත් නතර කළා, ඔසෝනෝ තබනවා කියලා ඒවත් නතර කළා. ඊට පස්සේ එන්නෙත් නිකන් තද ගතිය, අක්‍රළු ගතිය, කුණුසුමක්, සිසිලක් ඔන්නෝ ඒ ගමනක් තියෙන්නේ. ධාතු පැත්තක් තියෙන්නේ. කයට මූලික වීමක් තියෙන්නේ. ඒකෙත් තව ටිකක් යනකොට තමයි ඔන්න ඒවත් හැලිලා නිකන් මේ වේදනා පැත්තකට හිත එන්නේ. ඒකත් ඉතින් හැමෝටම වෙන්නෙත් නැහැ, වෙන්න පුළුවන් හැබැයි. ඉතින් එහෙම වෙච්ච අවස්ථාව ගැන තමයි මම මේ කියන්නේ. ඉතින් එතකොට ඔන්න වේදනාවක් මූලික කරගෙන සක්මනක් සිද්ධ වෙනවා. නැත්තම් ආනාපාන සතියක් සිද්ධ වෙනවා වේදනාවක් මූලික කරගෙන. මුලදී ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා පටන් ගත්තා. හැබැයි දැන් යන්නේ මේකේ උපේක්ෂා වේදනාවක් තියෙනවා. ඒ උපේක්ෂා වේදනාවේ පටන් ගැනීමක් තියෙනවා, වෙනස් වීමක් තියෙනවා, නැවතීමක් තියෙනවා, නොපෙනී යාමක්, නොදැනී යාමක් තියෙනවා. ඉතින් ඔහොම යන ගමනකින් ඔන්න වේදනාව ගැන යම් කිසි අවබෝධයක් ලැබෙන්න ගන්නවා. දැන් ඉස්සෙල්ලා නම් ඉතින් මේ වේදනාව ගැන තිබුණේ පුදුම විදිහේ වැරදි ආකල්පයක්, සැප වේදනාවක් හඹාගෙන යන ගතියක් තමයි තිබුණේ. පුළුවන් තරම් සැප හොයාගෙන යන ගතියක් නේ තියෙන්නේ. ඇහැ පිනවීම සඳහාම කැප වෙලා ඒ සඳහාම මේ පුදුම උත්සාහයකින් දඟලන ගතියක් තමයි තිබුණේ. නැත්තම් කන පිනවීම සඳහාම ඉතින් සිඳු අහන්න, සංගීත සම්දර්ශන වලට සහභාගි වෙන්න නේද? ඔහොමම ගත කරපු ජීවිතනේ. ඉතින් ඒ වටම පුදුමාකාර ඇබ්බැහියක් තියෙන. සැප වේදනාවම අපිව නිකන් වහල් කරගෙන තමයි ඉන්නේ. නැත්තම් ගඳ සුවඳ විඳින්න වෙන්න පුළුවන්, රස විඳින්න වෙන්න පුළුවන්, ස්පර්ශ විඳින්න. ඉතින් ඔක්කොම ඔවා සැප හඹාගෙන යන ගතියක් තියෙන. ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා කියනවා. ඉතින් මේ මේ සැප දෙන්නව තමයි බලාපොරොත්තු. ඒක තමයි අනිත්‍යයත් කියන්නේ සැප දෙඤ්ඤං කියලා නේද ලොකු සංසය කියන්නේ නේද සැප දෙඤ්ඤං කියලා. ඉතින් ඔව. ඉතින් එහෙම පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි අපි හඹාගෙන යන්නේ. ඉතින් ඒක තමයි හොඳයි කියන්නේ. ඉතින් ඒක එහෙම හිටියේ මනුස්සයා තමයි දැන් මේ පොඩ්ඩක් ඒකෙන් අඩියක් පස්සට අරන් ආ මේ සැප වේදනාවක් කියලා බලන්න. ඉතින් හරි අමාරුයි ඔය කිව්වට. ඒ කියන්නේ වේදනාවක් සැප වේදනාවක් හට ගන්නකොට ඒකට ලොල් නොවි ඒකට ආසාවක් ඇති කරගන්න නැතුව ඒකට හඹායාමක් කරන්න නැතුව ඒකෙන් ඉවත් වෙලා අඩියක් පස්සට අරගෙන මේ වේදනාවක් කියලා බලනවා කියන එක ලේසි නෑ කියන තරම්. මොකද අර ඇබ්බැහිය තියෙනවනේ අපේ නේද? ඒ ඔස්සේ හිතන හිත හිත යන ගතිය තියෙනවා. ඒකට කෑදර වෙන ගතියක් නැත්නම් ඒකට ආසා හිතන ගතියක් ඒකට තණ්හා හිතන ගතියක් තියෙනවා. මොකද වේදනාපච්චයා තණ්හා ළඟ ළඟම තියෙන්නේ. වේදනාවක් ආව ගමන් තණ්හාවක් පහළ වෙන්න පුළුවන්. කෑදර ගතියක්, ලෝභයක්, ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වෙනුවට පුළුවන් ද අපිට මේ වේදනාවක් කියන තැන තියලා බලන්න. එතකොට ඒක සැප වේදනාවටත් කරන්න පුළුවන් නම්, දුක් වේදනාවටත් කරන්න පුළුවන් නම්, උපේක්ෂා වේදනාවටත් කරන්න පුළුවන් නම් අන්න සෑහෙන්න ඒ කියන්නේ වේදනානුපස්සනාවක හොඳ අත්දැකීමක් ලැබලා තියෙනවා නැත්තම් පුහුණුවක් ලැබලා තියෙනවා කියලා කියන්න පුළුවන්. දැන් ඔහොම කරගෙන යනවා කියලා හිතන්න. දැන් කවුද හරි ওই විදිහට කරගෙන යනකොට දැන් ඔන්න හිතට හැකියාවක් එනවා මේ සැප වේදනාවක් ආවත් එයා වැඩිය නටන්න යන්නේ නැහැ. මේක වේදනාවක් කියන තැන තියලා බලනවා. දුක් වේදනාවක් ආවත් ඔන්න අඬන්න යන්නේ නැහැ. මේක දුක් වේදනාවක් කියලා පොඩ්ඩක් ඉවසිල්ලෙන් බලනවා. උපේක්ෂා වේදනාවක් ආවත් හිත කම්මැලි කමකට, උදාසීනත්වයකට, නින්දකට වට ගන්න නැතුව මේක උපේක්ෂා වේදනාවක් කියන තැන තියලා බලනවා. ඉතින් මේව හැබැයි හදන්න ඕනේ. මේ කියන්න නම් පුළුවන් කරන්න ඕනේ. මේක කරන්න ඕනේ. වේදනානුපස්සනාවකදී මේ මට්ටම ඉතින් අපි වඩන්න ඕනේ. ඉතින් මුලදී වරදිනවා, නිින්ද යනවා. ඉතින් ඔක්කොම ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි කොහොම හරි හදාගෙන ආවනම් යම්ස කෙනෙක් එයාට ඔන්න පුළුවන් වේවි. අපි හිතමු ඕනම් සමත පැත්තෙන් කතා කරනවා නම්. සමහර විට ඉතින් ඕනම් ඉතින් ඔය සමත පැත්තේදී දැන් මේ පැත්ත නෙමෙයි මම අත්තම ගත්තේ විපස්සනා පැත්තකින්. සමත පැත්තෙත් වේදනාවක් වෙන වේදනාවකට වඩා උපේක්ෂා වේදනාව මූලික වෙන ධ්‍යාන මට්ටම් පවා තියෙනවා. අහලා තියෙනව නේද? මොකද්ද ධ්‍යාන කීයක් තියෙනවද? ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා නේද? ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තෘතීයික ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලාත් ඉතින් කියනවා නේද? ඉතින් ඒකේ හතරවෙනි ධ්‍යානය කියන්නේ උපේක්ෂාවටම මූලිකත්වය ලැබිච්ච තැනක්. දැන් පළවෙනි ධ්‍යාන එහෙම ගත්තොත් ඒකේ සතුට, ප්‍රීතිය, ඒකේ සැහැණ පැත්තක් තියෙනවා. දෙවෙනි ධ්‍යානයේ ඊටත් වඩා හොඳ ප්‍රීතිය ඉස්මතු වෙච්ච ගතියක් තියෙනවා. තුන්වෙනි ධ්‍යානයේදී සුඛය, සැපය ඉස්මතු වෙච්ච ගතියක් තියෙනවා. මේ ඔක්කොම ඉතින් වේදනාව බැලුවහම හතරෙන් දහනෙන් තමයි උපේක්ෂාව මූලික වීමක්, උපේක්ෂාවටම තැන ලැබීමක්, උපේක්ෂාවට හිත නැමීමක්, හේතුල බැහැ ගැනීමක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ සමත පැත්තෙන්. අපි දැන් මේ විපස්සනා පැත්තෙන් කතා කරගෙන ඉන්නේ. ඉතින් එතකොට ඒ අරමුණ දැනගන්නා මට්ටමේදීත් සාමාන්‍යයෙන් අරමුණ සරල උදාසීන අරමුණක් නම් ඉතින් එතන තියෙන උපේක්ෂා වේදනාව. ඊට පස්සේ අපි ඒක දැනගැනීමෙන් ඉස්සරහට යනකොට දැන් ඔන්න ඕනම තත්වයක වේදනාවක් දැනගන්න පුළුවන්. දැන් ඒ හරහාත් නිකන් හිතේ එන්නේ අදහත් බවක්. ඒ කියන්නේ සැප වේදනාව කෙරෙහිත් නිකන් මදහත් බවක්, දුක් වේදනාව කෙරෙහිත් මදහත් බවක්, උපේක්ෂා වේදනාව කෙරෙහිත් මදහක් බවක්. ඉතින් ඒ කියන්නේ හිත නිකන් හැදෙන්න ඕනේ. ඒක හිතේ නිකන් යම්සි පරිණත බවක් ඇති වෙන්න ඕනේ. මේ මොනා වුණත් කමක් නැහැ, මට බලන්න පුළුවන්. මොන වේදනාව ආවත් මට දකින්න පුළුවන්, දැනගන්න පුළුවන්. සැප වේදනාව කියලා ඒ විතර නැඹුරු වෙන්න, ආසා කරන්න, තණ්හා කරන්න අවශ්‍යත් නැහැ. දුක් වේදනාවක් ආවා කියලා ඒක ගැටෙන්න, පැනලා දුවන්න අවශ්‍යත් නැහැ. උපේක්ෂා වේදනාවක් ආවහම නිදා ගන්න, කිරා වැටෙන්න අවශ්‍යත් නැහැ. ඉතින් එහෙම හදාගත්තා නම් ඔන්න දැන් වේදනානුපසනාව හොඳටම හොඳ සක්‍රියව කෙරෙනවා. ඔහොම කෙරෙන්න දැන් එතකොට මේකේ එක්තරා අන්දමකින් වේදනාවේ ස්වභාවය දැන් ඔන්න යෝගාවචරයේ ඉගෙන ගන්නවා. පොතෙන් නෙමෙයි අත්දැකීමෙන්, තමාගේ කය තුල හිත තුල පහළ වෙන වේදනාව මූලික කරගෙන ඔන්න අත්දැකීමක් ලබනවා. ඒක ඍජු අත්දැකීමක්. ඩිරෙක්ට් නොලෙජ් කියන්නේ ඒකයි. ඒක ඍජු අත්දැකීමක්. අභිඥාය කියලා කියන්නේ ඒකයි. ඒක ඍජු දැනගැනීමක්. පොතෙන් දැන් අපේ මම මේ කියනකොට කාටත් තේරෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක නිවැරදි දැනගැනීමක් නෙමෙයි. ඒක ප්‍රමාණවත් නැහැ. අපේ කයේ විවිධ ස්පර්ශ මූලික කරගෙන වේදනාව පහළ වෙනකොට එතන දැනගන්න ඕනේ. එතන තමන්ගේ නුවණකින්, තමන්ගේ සතියකින්, හොඳ එතන පහළ වෙන සමාධියකින් මේක දැනගත්තා නම් අන්න ඒක කියන අභිඥාවකින් දැනගත්තා කියලා. ඍජු නුවණකින් දැනගත්තා කියලා, ඍජු අත්දැකීමකින් දැනගත්තා කියලා. ඉතින් එතෙන්ට යන්න ඕනේ යෝගාවචරයේක. හිතන්න ඊට පස්සේ දැන් ඔහොමත් කරගෙන යනකොට දැන් යාගේ හිතේ දැන් මේ වේදනාව ගැන යම්සේ අත්දැකීමක් එන්න ගන්නවා. අර කලින් තරම් දැන් අර ඒකට නටන ගතියක්, අඬන ගතියක්, නිදායන්න ගතියක් නෑ. දැන් ඒ වෙනුවෙන් මෙදහත් ගතියක් සැහැල්ලු ගතියක් පහළ වෙන්න පුළුවන්. ඕනම වේදනාවක් දැන් එයාට පැත්තකින් ඉඳන් බලන්න පුළුවන්. අනුන්ගේ වේදනාවන් දිහා බලනවා වගේ බලන්න පුළුවන්. දැන් දැන් ඔහොමත් හදාගෙන ගියා. ඔහොමත් හදාගෙන යනකොට ඊට පස්සේ දැන් ඔන්න මේකේ පොඩ්ඩක් විස්තර පේන්න ගන්නවා. වේදනාව කොහොමද හටගන්නේ, වෙනස් වෙන්නේ කොහොමද, අඩු වැඩි වෙන්නේ කොහොමද, මේ සැප වේදනා දුක් වේදනා කොහොමද හටගන්නේ, මේක වෙනස් වෙන්නේ කොහොමද, තැන් වලට මාරු වෙන්නේ කොහොමද, ඊළඟ උපේක්ෂා වේදනාවල් කොහොමද හටගන්නේ, වෙනස් වෙන්නේ කොහොමද, නැති වෙන්නේ කොහොමද. ඉතින් ඔහොම පොඩ්ඩක් තව ටිකක් විස්තර පේන්න ගන්නවා. හිතන්න ඒ පේද්දිත් ඉතින් පෙනෙද්දිත් එච්චරම ඉතින් ලොකු විස්තරයක් නෙමෙයි. මුලදී අපි හිතමු සැප වේදනාවක් පහළ වුණා, ඔන්න විනාඩි දෙක තුනක් තිබිලා නැති වුණා. දුක් වේදනා පහ වුණා, විනාඩි දෙක තුනක් තිර නැති වුණා. උපේක්ෂා වේදනා පහ වුණා, විනාඩි දෙක තුනක් තිර නැති වුණා. ඔන්න වගේ චිත්‍රයක් තමයි සාමාන්‍යයෙන් එන්නේ. තවත් ඉතින් බලන්න ඕනේ. එහෙමත් තව තව කරගෙන කරගෙන යනකොට තමයි මේක තව තව කුඩා කුඩා අංශු වලට නැත්තම් කොටස් වලට විහිදිලා කැඩිලා පේන්න ගන්න. අපේ කුසුම් සිරි මහත්තයාට ඕක වේදනාව හොඳට හුරු වෙන්නේ නැද්ද? ඉතින් එතකොට මේ ඒ වේදනාව දිහා බලාගෙන ඉන්නකොට ඔන්න දැන් තේරෙනවා හොඳට ඔන්න පිච්චෙන්න ගන්නවා නැද්ද? දැවෙන්න ගන්නවා. මේ දුක් වේදනා ගැන කියනකොට එහෙම දැනෙන්න ගන්න. දැන් මේවා බොහොම තීව්‍රව පේන්න ගන්නවා. තියුණු විදිහට දැන් මේක පේන්න ගන්නවා. ඊට පස්සේ ඔන්න ඒක කැඩෙන්නත් ගන්නවා නේද? දැන් මේ තනි විනාඩි ගණන් තියෙන වේදනාවක් නැහැ. දැන් බොහොම මේ කුඩා 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 තප්පරයක්වත් නැති තරම් අතිශය ක්ෂණභංගුර කුඩා 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 වේදනා සමූහයක්. ඒක දුක් වේදනාවටත් පොදුයි, සැප වේදනාවටත් පොදුයි, උපේක්ෂා වේදනාවටත් පොදුයි. කොයිකෙත් දැන් ගන්න තේන්න ගන්න මේ කුඩා 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 වේදනා සමූහයක්. දැන් මේ බල උදයබ්බේ කියලා එහෙම කියන මට්ටම් වලට යනකොට ඔන්න වගේ නිකන් අර හැම දෙම බොහොම සුණු විසුණුලා යන මට්ටමක්, ඇතිව නැතුව යන ආකාරය බොහොම ප්‍රබලව වේගවත්ව සිද්ධවෙන මට්ටමක් තමයි දැන් යෝගාවචරයේ හිතේ ඇති වෙන්නේ. දැන් ඒතර මේක සැප වේදනාවටත් උරුමයි, දුක් වේදනාවටත් උරුමයි, නැත්තම් පොදුයි, උපේක්ෂා වේදනාවටත් පොදුයි. දැන් ඒතර මේක දැකලා කොහොමද දැන් සතුටක් ඇති කරගන්නේ, දුකක් ඇති කරගන්නේ නේද? මොකද සැප වේදනාවේ තියෙන මෙහෙම ෂණ බංගුර බවක්. බොහොම ඉක්මනටම ඇතිව නැතිව යන ගතියක්. දුක් වේදනාවේ තියෙන බොහොම ඉක්මනටම ඇතිව නැතිව යන ගතියක්. උපේක්ෂා වේදනාවේ තියෙන බොහොම ඉක්මනටම ඇතිව නැතිව යන ගතියක්. ඒ කියන්නේ මේ තුන් දෙනාටම මේ තුන් ගොල්ලන්ටම මේ දැන් අත්දැකන අත්දැකීම පොදුයි. දැන් ඒක නිකන් දැන් වෙන් කරගන්නත් අමාරු වෙන්න පුළුවන් යෝගාචරයට. මේ සැපද්ද පහළුණේ, දුකද්ද පහළුණේ, උපේක්ෂාවද්ද පහළුණේ කියලාත් වෙන් කරගන්න බෑ. ඒ තරමට දැන් මේවා නිකන් අර තොරණක බල්පත් වෙනවා වගේ තනින් තනින් එක එක ඒවා පත් වී යනවා. නිකන් ඕක දැක්කිනකොට ඉතින් කිසිම රහක් නැහැ. දැන් සාමාන්‍යයෙන් දැන් තොරණක් දිහා බලන් ඉන්නකොට නේද, ඒ ගාන්ට එක ජාතියක අපත් වෙනවා. ඉතින් අස්සේ තව ජාතියක අපත් වෙනවා, තව ජාතියක අපත් වෙනවා. ඔන්න බුම් 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 ගාලා තව එකක් අපත් වෙනවා. කට්ටිය දෙක කටත් තරම් බලන් ඉන්නවා. ලස්සනයිනේ. ඉතින් මේ පාට පේනවා හොඳට. හිතන්නකෝ දැන් මාක් හරි අර කරකවන රෝදේ තියෙන මොකක්ද ඒ කියන්නේ ප්‍රෙෂර් කොටේ කියලා අපි නම් ඒ දවස්වල කියන්නේ. දැනුත් එහෙම වෙන්නේ නැතිin කියලා නැත්තේ. දැන් ප්‍රෙෂර් කොටේ ඔන්න හයියෙන් කරගෙන ගත්තා. දැන් ඔක්කොම ටික නිකන් මොකද්ද වගේ නිකන් යකායේ කම්මල වගේ දැන් නිවෙනවපත් වෙනවා රටා කැලේ ඔක්කොම. ඔන්න වගේ තත්ත්වයක් දැන් යෝගාවචරයක් අත්දකින්න පුළුවන්. තමන්ගේ කයට අවධානය යොමු කරගෙන ඉන්නවා, හිතටත් අවධානය යොමු කරන් ඉන්නවා, වේදනාව හට ගන්නවා නිකන් මොකද්ද වගේ. අහවල් ජාතියක කියලා හොයාගන්න බෑ. ඔක්කොම නිකන් හරිම වේගවත්ව ඇතිව නැතුව යනවා, ඇතිව නැතුව යනවා, ඇතිව නැතුව යනවා. දැන් උතනින් තමයි අර නිබ්බිදාවක් හටගන්නේ, එපා වීමක් හටගන්නේ. දැන් තොරණ එපා වෙනවා. ඉස්සර නම් තින් කට්ටිය එක එකතු වෙලා යාළුවොත් එක එකතු වෙලා නේද පෙම්මතියවත් අඬ හයනනේ තොරන් බලන්න ගියේ. දැන් ඉතින් ඔන්න තොරණ එපා වෙලා. මොකද ඔක්ක අර මේ ෆ්ලෑචර් කොටේ අප්සෙට් ගිහිල්ලා ඒ වගේ තමයි. දැන් මේකෙත් ෆ්ලෑෂර් කොටේ අප්සෙට් යන්න යන්න කාලයක් යනකොට මොකද මේ ඔක්කොම නිකන් නිවෙනපත් වෙනවා. නිවෙනපත් වෙන අහවල් ජාති එකක් වේ නිවුණේපත් උනේ කියලා හොයාගන්න බෑ. මේක සැපද්ද දුකද්ද උපේක්ෂාවද්ද කියලා හොයාගන්න බෑ. දැන් ඉතින් එපා වෙනවා. දැන් මේ මට්ටමේදී සෑහෙන්න ඉතින් එක එක දේවල් වෙන්න පුළුවන්. පහන අතරලා දාන්න පුළුවන්, ඉන්න තැන එපා වෙන්න පුළුවන්, ගුරුවරයා එපා වෙන්න පුළුවන්. ඉතින් මොකද මේ මෙලෝ රහක් නෑනේ නේද? සැපක් ආවත් රහක් නෑ, දුකක් ආවත් රහක් නෑ, උපේක්ෂාවක් ආවත් රහක් නෑ. නිකන් අර ජීවිතේම නිකන් මොකද්දෝ වෙලා වගේ ඔක්කාරටන ගතියක්, අර ලොකු සංසි කියනවා වගේ බලු වමනයක් දැක්කා වගේ තත්ත්වයක් තමයි දැන් ඉන්නේ. ඉතින් ඉවසගෙන යන්න වෙනවා. ඉවසගෙනම යන්න. ඉතින් මේ කියන ස්වභාවයන් සෑහෙන පොදුයි ඇත්තරම. නිවරුදව කායානුපස්සනාවක් වැඩුවත් මේ තත්ත්වෙ එන්න ඕනේ. නිවරුදව චිත්තානුපස්සනාවක් වැඩුවත් සෑහෙන මේ තත්ත්වෙ එන්න ඕනේ. කියන්නේ නිබ්බිදා පහළ වෙන මට්ටමකදී ඇත්තරම නිකන් හේ ඔක්කාර ගතිය, නැත්තම් එපා වෙච්ච ගතිය, ඇල්මැරිච්ච ගතිය, තනිවෙන්න ඕන ගතිය, කට්ටිය ඇසුරු කරන්න අමාරු ගතිය ඇති වෙන්න පුළුවන්. ඒක සාභාවිකයි. ඉතින් ඒක හරහා යන්න ඕනේ. ඉතින් එතකොට ගුරුවරයා දැනගන්න ඕනේ, ආ දැන් මොනවාද ලකුණු පහල්ලා තියෙන්නේ, පොඩ්ඩක් ඉතින් තල්ලු කරලා දාන්නයි තියෙන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් ඒක උනන්දු කරන්න ඕනේ. නවත්තන්නත් එපා භාවනාව. ඔක කොහොම තමයි පොඩ්ඩක් විස්තර කරලා දීලා තව ඉතින් ඕක දිගට කරන්න උනන්දු කරන්න ඕනේ. ඉතින් ඕක තරණය කිරීමක් තියෙන්නේ. ඉතින් ඕක තරණය කරගත්තොත් ඔන්න යා යෝගාවචරය එනවා තවත් මට්ටමකට. දැන් ඉතින් ඉන්න පුළුවන්. දැන් මේවා සිද්ධ වෙනවා ඔක්කොම, හැබැයි මැද්ද ඉන්න පුළුවන්. එකකටවත් අහු වෙන්නේවත්, ඡන්දෙ දෙන්නේවත්, කැමැත්තක් අකමැත්තක් පහල කරගන්නේවත් නැහැ. එක්තරා අන්දමකින් මැද්දට වෙලා ඉන්න පුළුවන්. ඒතොර නිකන් එයාගේ ස්වාධීනත්වයක්, තමන් තුළ නිකන් ස්වාධීන බවක් තමයි දැන් මේ හටගන්නේ. ඒ කියන්නේ හිතේ දැන් එක්තරා අන්දමක මේ එකකටවත් අභිරුචියක් නැහැ. එකකටවත් විශේෂ කැමැත්තක් අකමැත්තක් නැහැ. දැන් ඉන්න මැද්දට වෙලා ඉන්න පුළුවන්. වටේ ඉන්නා නාන ප්‍රකාර වේදනා විවිධාකාර දේවල් පහල වෙනවා. හැබැයි එකකටවත් විශේෂ කැමැත්තක් අකමැත්තක් ඇත්තේ නැහැ. මැද්දටලා ඉන්න ගතියක්. එහෙම හට ගන්න ඕනේ. ඉතින් ඒකෙත් ඒක තමයි ඉතින් choice less awareness කියලා. එහෙම ඉතින් ඔය වගේ මට්ටමක් අපිට කියන්න පුළුවන්. නිකන් එකකටවත් ඡන්දේ දීපු නැති. එකකටවත් වැඩි කැමැත්තක් අකමැත්තක් නැති තනියෙන් ඉන්න පුළුවන් ගතිය ඔන්න හිතේ ඇති වෙනවා. දැන් ඉතින් හුදකලාවට කැමති, හිත ස්වාධීනත්වයට කැමති, තනියෙන් ඉන්න කැමති. ඒ ලකුණු තමයි චරිතේ පව පහළ වෙන්නේ. ස්වාධීන වීමක්, තනියෙන් සිටීමක්, මොකක්වත් එක්ක ඇලීමක් නැති ගතියක්. ඉතින් ඕකත් පහු කරගෙන යනකොට තමයි ඔන්න හිත සෑහෙන දුරකට නිදහස් වීමක්. ඉතින් ඒක සැහැල්ලුවක් වශයෙන්, නිදහසක් වශයෙන්, එමත් නැත්නම් උතුර දකුණු මාරුණා වගේ අර තිබිච්ච අපි කියමු සම්බන්ධතාව ඔක්කොම නිකන් කඩලා ගියා වගේ සත්‍යයක් ඉතින් ඇති වෙන්න පුළුවන්. ඒක එක එක කෙනාට ඉතින් එක එක විදිහට එන්න පුළුවන්. දැන් ඔතන ඔන්න අනිශ්චිත බවක්, එහෙම නැත්නම් කිසිම උපාදානයක් නොකර සිටීමක් හොඳයි යෝගාවචරයේ කක් දකින්න. ඉතින් ඒකත් පුළුල් කරන්න ඕනේ, ඒකත් පතුරව ගන්න ඕනේ, ඒකත් හොඳට වඩා ගන්න ඕනේ. ඉතින් ඔය වගේ තැනක් හදාගත්තා නම්, තැනක් කියන්නේ මේ උපාදාන වලින් තොර තැනක්, අනිශ්චිත තැනක්. මේ තැනක් කියන වචනේම ඉතින් වැරදි එතන. අනිශ්චිත තැනක් කියන්න බෑනේ නේද? කියන්නේ කිසිවක් ඇසුරු නොකරන තැනක්. ඉතින් භාෂාව ඉතින් සීමා සහිතයි එතකොට. ඉතින් අපි මේක විස්තර කරන්න ඉන්නේ ඉතින් එහෙම තමයි. කියන්නේ හිත දැන් කිසිවක් ඇසුරු කරන්නේ නැහැ. හිත නිකන් හරිම ස්වාධීනයි. හිතේ මොකක්වත් මේ අරමුණක් වශයෙන් ලොකුවට ග්‍රහණය කරන්න දෙයක් නැහැ. හිත හරි නිදහස්. හිත හරි විනිවිද පේන ගතියක්. හිත බොහොම නිකලෙල් ගතියක්, නික්ලේශී ගතියක් එනං හට ගන්න ඕනේ. එහෙමත් ඒක දැන් ඔන්න බහුලීකృత වෙද්දී තමයි ඔන්න දැන් උපේක්ෂාවක් එයා විපස්සනා පැත්තෙන් අඳුනගන්නේ. දැන් ඇත්තරම මුලිනුත් සෑහෙන උපේක්ෂාවක් හරහාමයි ගියේ. දැන් හිතන්න මේ සක්මනේදී එකයි මම පටන් ගත්තේ. සක්මනේදී නිකන් වම දකුණ ගෑන යනකොටත් උපේක්ෂා වේදනාවක් තමයි තියෙන්නේ. අර විවිධ අරමුණු එනකොටත් එතනදිත් මදහත් බවක් තමයි මේ වඩන්නේ. ඊට පස්සේ අපි හිතමු තවත් ටිකක් එහාට ගිහිල්ලා මේකේ වෙනස් වීම් ටික බල බල යනකොටත් ඔන්න උපේක්ෂාවක් තමයි දැනෙන්නේ, වැඩෙන්නේ. ඊට පස්සේ මේක හොඳට ඇති වෙන නැති වෙන ගතිය දැක දැක එතනත් උපේක්ෂාවෙන් කරබාගෙන කොහොම හරි ඉවසගෙන තමයි උපේක්ෂාවක් තමයි දිනු කරන්නේ. ඊට පස්සේ දැන් ඔක්කොම දයාති තියෙද්දි මැද්දට වෙලා ඉන්නවා කියන්නේ දෙතනක් තියෙනවා. ඒක සාමාන්‍ය කරන తත්‍ර මජ්ජතතාවය කියලා. හොඳට නිකන් මොකටවත් යන්නේ නැතුව හරියම නිකන් මැදහත් ඉන්න ගතියක්. තවත් එහාට ගිහිල්ලා දැන් මේ කිසිවක් උපාදාන නොකර සිටීම, කිසිවක් ඇසුරු නොකර සිටීම, එතනක් තියෙන උපේක්ෂාව. දැන් බලන්න මේ උපේක්ෂාවේ තියෙන පුදුමාකාර පරාසයක්. හරියම ගැඹුරුයි. ඉතින් හරි ලස්සනයි. ඉතින් මේ බුදුහාඳුරෝ මේවා කොහොම කියන්නේ උන්වහන්සේම ඉතින් වඩලා, උන්වහන්සේම කරලා ඉතින් මේවා අපිට දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඉතින් අද අපිට මේවා කියන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, යම් යම් පමණකට අත්දැක ගන්න පුළුවන්. එතකොට මේ උපේක්ෂාවෙන් ආපු පුදුම පුළුල් වීමක්, උපේක්ෂාවේම පැතිරීමක්, උපේක්ෂාවේම විවිධාන්දමින් ගැඹුරු වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. තවත් හිතන්න ඊට පස්සේ තවත් ඔහොම යනකොට දැන් ඔය මට්ටම කෙනෙක් වඩනවා නම් ඕකට ඉතින් සාමාන්‍ය විපස්සනා වේදි කියනවා, සංඛාර උපේක්ෂාවක් කියලා. දැන් ඔන්න යා සූදානම් වෙනවා සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාවක් ඇති කරගන්න. රූප දැක්කත් උපේක්ෂාවක්, වේදනා දැක්කත් උපේක්ෂාවක්, මේ සද්ද ඇහුණත් උපේක්ෂාවක්, ගඳ සුවඳ දැනුණත් උපේක්ෂාවක්, දිවට රහක් දැනුණත් උපේක්ෂාවක්, ස්පර්ශයක් දැනුණත් උපේක්ෂාවක්, හිතට අරමුණක් ආවත් උපේක්ෂාවක්. ඉතින් ඕකත් ලේසි නෑ. මොකද තාම ඉතින් මේ හදාගත්තර මොකද මේක පවත්ව ගන්න ලේසි නෑ. ඉතින් ඒක තමයි ඔය මොකද්ද මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙම ඊට පස්සේ බුදුහාඳුරේ ඒකට තමයි කියන්නේ. දැන් ඉතින් උපේක්ෂාවටම මූලිකත්වය දෙන්න. මේ හදාගත්තේ සංඛාර උපේක්ෂාවකට හදාගත්ත සියලු සංස්කාරයන් කෙරෙහි නොඇල්ලී නොබැඳී ඡන්දයක් නොදී සැහැල්ලුවෙන් මධ්‍යස්තව එතන වාසය කිරීමටම මූලිකත්වය දෙන්න. අනිත් එකකටවත් දැන් ලොකු අභිරුචියක් දක්වන්න එපා. රූපයක් දැක්කා හරි සතුටක් ඇති වුණා. හැබැයි සතුට ඉන්න එපා, දැන් ඉන්න ආයි මැද්දට. හිතට නිකන් ඉල්පි ඉල්පි දඟල දඟල නටනටා ඉන්න දෙන්න එපා. ආයි ගන්න මේ මැද්දට, සරල තැනට ගන්න, ඇල් වතුර ගතියට ගන්න. දුකක් ආවා, මොකක් හරි දෙයක් සිද්ධ වුණා, ඔන්න හිත අඬා වැළපෙනවා, කැස්සෙනවා, වැටෙනවා, එතන ඉන්න එපා. යන්න ආයි තන්නර මැද්දට, ඒ මැද උපේක්ෂාවට යන්න. ඒතන් සන්තන්, ඒතන් පනීතන්, යදිදං උපේක්ඛා. ඊට පස්සේ අපි හිතමු ඔන්න ගඳක් සුවඳක් දැනුණා. දැන් ඊයේ නොකොට මේ මගදී හරිම අමාරුයි සතෙක්ුණ වෙලා. නේ අද නම් අද ආවේ නැහැ ඒක. වැළඳුවද? තව තියෙනවද? ඊයේ නොකොට හරි අමාරුයි, මාත් සිවුරෙන් නහය වහගෙන ආවේ. හොඳටම අමාරුයි මේ ගඳක් කියන්නේ, අර සත්ෙක් මැරලා දවස් ගාණක් යනකොට හරිම අමාරුයි. පුළුවන්ද එතකොට එතෙන්දි මැද්දේ ඉන්න? නේද? එතනදී බැන බැන යන්නේ නැතුව, කබරේකවත් කෑවේ නෑනේ කියලා මේ එහෙම කියන්නේ නැතුව, හිතේත් හිතේ නිකන් අප්‍රසාදයක් ඇති කරගන්න නැතුව හිත මැද්දේ තියාගෙන ඉන්න පුළුවන්ද? ඒතර බුදුහාඳුර ඒකයි කියන්නේ. මේ දැන් මේ ඇස් කන්න ආසාදී පියාගෙන ඉන්නව නෙමෙයිනේ මේ මනුස්සය, මේ ජීවත් වෙන්න ඕනේ. මේ යෝගාවචරය දැන් ජීවත් වෙනවා. එයාට ඇහැට රූප පේනවා, පිණ්ඩපාතයක් යනවා. ඔන්න පිණ්ඩපාතය යනකොට අපි හිතමු ඔන්න දර්ශනයක් දැක්කා. දැන් ඔන්න ආයි හිතවිලි ඇවිස්සුණා, ඔන්න ආයි හිත නිකන් කොලොප්පන් වුණා නේද? අන්න ආයි ගන්න එන ඉතින් මැද්දට. මේ තනිකර ප්‍රායෝගික ගමනක් කියන්නේ නේද? ඒතර මේ ආයි මේ සැඟවිලා ගල් කුටියටම වෙලා එහෙම ඉන්නත් දැහැනේ ඉතින් නේද? එළියට බහින්න වෙනවානේ. ඒතර සද්ද ඇහෙනවා. ගල් කුටියටත් උන සද්ද ඇහෙන එක වළක්වන්න බැහැ. දැන් මේ අපි ඉන්න තැනට ඕන සද්දයක් ඇහෙනවා. අර මොකද්ද මේ ඊයේත් මං කල්පනා කරා, අර මොකද්ද යන්නේ මොන පාන්ද? චූම්පාන්. චූම්පාන් සද්ද ඇහෙනවා. සෑහෙන වෙලා චූම්පාන් එක ඇහෙනවා. ඉතින් මම බැලුවා දැන් මේක දැන් සමහර මන්න හිතන්නේ පිටරටවල එහෙම ඕක දෙනවා කියලා. ඒ කියන්නේ හරි ඔතන ශබ්ද දූෂණයක් තියෙන එක අතකින්. මේවා ඉතින් කිසිම තේරු මේ නීතියක් නැහැ නේ ඔය සම්බන්ධයෙන්. චූම්පාන් එක දැන් ඇහෙනවා පැයක් ගානේ. පුළුවන් ද උපේක්ෂාවෙන් ඉන්න? දැන් ඔය කරදරයක් වෙන අවස්ථාවක් තියෙනවා නේද? මොකද හිත චූම්පාන් එක ගිහිල්ලා ඉවරයි. හැබැයි හිත චූම්පාන් කරනවා. ඒ ශබ්ද එනවා හිතේ. ඉතින් ඔක අපේ හිතේ තියෙන පිස්සුවක්. ඒ අරමුණක් හඳුන්ලා දුන්නාට පස්සේ අරමුණ නැති වුණත් ඒක නිකන් ඡායාවක් හිතේ දුවනවා. මේකෙන් ආපු නිකන් මණ්ඩි බහ ගැනීමක් තියෙනවා, අනුසය වීමක් තියෙනවා. ඉතින් ඒ අනුසය අනුව මේක නිකන් කැරේ කැරේ තැරෙන්දි තැරෙන්දි මේකම නිකන් පාර පාර ඉන්න ගතියක් තියෙනවා. අරමුණ ඇත්තෙත් නැහැ. හිත දැන් ඒ චූම්පාන් එකෙම ඉන්නවා. ඉතින් ඔය වගේ තත්ත්වයකදී අපිට මේ ඇහෙනකොට පුළුවන් දායි හිත මැද්දර ගන්න, සැහැල්ලු කරගන්න. ඒකත් එක ගැටෙන්නේ නැතුව ඉන්න, සංසුන් කරගන්න. මේ මතත හොඳ සින්දුවක් ඇහෙනවා නේද? ඔන්න සක්මනේ ඉන්නේ. හැබැයි හොඳ ඔන්න තමන් ඒ දවස්වල හොඳටම අගේ කරපු ඒකම කීකේ හිටිය ඔන්නේ සින්දුව ඇහෙනවා. ඒ සින්දුව ඇහෙනකොට ඉතින් පුළුවන් ද මේ දඟලන්නේ නැතුව සක්මන කරගන්න නේද? ආයි පාදයට හිත ගන්න, හිත සංසුන්ව තියාගන්න. අර හොඳට මේ උපේක්ෂාවෙන් හිත නිදහසේ සැහැල්ලු වෙන්නම් තියාගෙන හිටියේ. ඒ සැහැල්ලු තැනට ආයි හිත ගන්න පුළුවන්ද? ඉතින් මේ තනිකර ප්‍රායෝගික වෙන්න ඕනේ අපි. නැතු මේ පොතේ තියෙන එක නිකන් කතා කරලා වැඩක් නැහැ. මේක තනිකර මේ වඩන්නේ කොහොමද නේද? උපේක්ෂාව වඩන්න ඕනේනේ. මේ උපේක්ෂා සම්බොජ්ජංගයක් වශයෙන් දැන් දියුණු කරන්න ඕනේ. අමාරුයි අතර මේ ලේසි නැහැ. අපි මේ එතකොට මිනිස්සු විදිහට මේ ජීවත් වෙනකොට මේ ඇස් කන්න ආසාදී ඉඳුරන් හරහා විවිධාකාර අරමුණු වෙනවා. නැත්තම් ඉතින් කවුරු හරි ඔන්න ප්‍රශංසා කරනවා. ප්‍රශංසා කරපු ගමන් ඉතින් උඩ යනවානේ. ප්‍රසංසා කරපු ගමන් උන උඩ ගිහිල්ලා කල්පනා කළා මම හොඳයි, මං අයියා කියාගෙන. ඊට පස්සේ නේද මම තමයි හොඳටම කරේ කියාගෙන. එතකොටත් ඉතින් ඔන්න පටලව ගන්න. ආයෙත් ඉතින් අරමුණු වෙනවා, ආයි කල්පනා කරනවා ඊළඟට වඩා හොඳ කරන්න කොහොමද කල්පනා කරනවා. අනිත් දවසෙත් ප්‍රසංසා ලැබෙයිද කියලා කල්පනා කරනවා. නැත්තම් කොයි වෙලාවෙ මේ ප්‍රසංසාව කඩා බිඳ වැටෙයිද කියලා කල්පනා කරනවා. ඉතින් එතකොටත් මේ ප්‍රසංසාව හරහා ඔන්න හිත කැළඹෙනවා. නැත්තම් කවුරු හරි නිකන් තමන්ව මේ මග හරවනවා. අවශ්‍ය නැති විදිහට අපි තුමු හෙලා දකිනවා. නිකන් නොගැලපෙන වචනයක් කියනවා. කේලමක් කියනවා. බනිනවා. ඒ වගේ දේවල් වෙනවා. ඒතර මේ කනට ඇහෙන දේවල්. ඒතර අපි මේ ඔක්කොම මේ ජීවත් වෙනකොට මේ ඔක්කොම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතකොට පුළුවන් ද හිත කලම්බ ගන්න නැතුව, හිත වට ගන්න නැතුව, හිත ආයිත් ප්‍රපංච වලට යන්න නැතුව, බැන බැන ඉන්න නැතුව, හිත ඇතුලේ කතාව අවුස්සගෙන ආයි දැවි 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 ඉන්න නැතුව අන්න අර උපේක්ෂාවට යන්න. ඒතන් සන්තන්, ඒතන් පනීතන්, යදිදං උපෙක්ඛා. ලේසිද වැඩි? එතකොට මේක කරන්න ඕනේ. මේකයි මේක තනිකර ප්‍රැක්ටිකල් කියන්නේ ඒකයි. මේක කළ යුතුයි. කිරීම හරහා එන ගමනක් මෙතන තියෙන්නේ. එතකොට පොත කියවලා මේක දැන ගැනීමක් හරහා නෙමෙයි. එතකොට අපි උපේක්ෂාවක් හිතේ මැදහත් බවක්, මැදහත්ව සිටීමේ හැකියාවක්, උපාදාන රහිත බවක්, සියලු සංස්කාරයන් කෙරෙහි සියලු අරමුණු කෙරෙහි මැදහත්ව වාසය කිරීමේ හැකියාවක් හඳුනගෙන තියෙන්නත් ඕනේ. අර වගේ විවිධාකාර දහසකුත් එකක් අරමුණු කියන බාධා පැමිණෙනකොට ඒවැය පැටලෙන්නේ නැතිව පැටලුනොත් ඉක්මනටම නැවතත් මෙතෙන්ට එන්නත් ඕනේ. ඒකයි කියන්නේ බුදුහාඳුරෝකට මේක තමයි ආර්ය ඉන්ද්‍රිය භාවනාව කියලා. ඉතින් ආර්ය කියන වචනේම දෙනවා. ආර්ය ඉන්ද්‍රිය භාවනාවක් වෙන්න මේක. කියලා ඉතින් මේ වඩන භාවනාවක්නේ මේ කරන භාවනාවක්නේ තනිකර ප්‍රායෝගික වැඩක් නෙමෙයි කතා කරන්නේ. ඒතොර අපිට මේ අතක් පිට අතක් තියාගෙනම කරන්න පුළුවන් එකක් නෙමෙයි. මුළු ජීවිතයේ තුලම දැන් මේ වැඩේ කරන්න ගන්න ඕනේ. කරන්න ගන්න ගමනේ තමයි ඊට පස්සේ ඔන්න ගඳක් සුවඳක් දැනුණත් ඔන්න උපේක්ෂාවක් රසක් දැනුණත් හිතන්න දැන් ඔන්න හොඳටම බඩගිනි වෙලා හිටියේ ඔන්න ලැබුණා හොඳ ආහාරයක් කැමැතිම ව්‍යංජන ටික තියෙනවා කැමැතිම රස මසවුලු ටික තියෙනවා කාලෙකින් හම්බුනේ ඊට පස්සේ කවුද අර එන්නේ නිමල් නේද එයාගේ නම මොකද්ද නම මණ්ඩාවල මණ්ඩාල වෙලාවට ආවේ ඉතින් ටග් ගාලා පිටිපස්සට ගියා කාඩුත් එන්න කලින් පොඩ්ඩක් වටපිට බල්ලා බෙදාගත්තා පුළුවන් ද උපේක්ෂාවෙන් වලදන්න ප්‍රසිද්ධ රහස්නේ නේද ඉතින් එතකොට පුළුවන් ද මේ ප්‍රණීත භෝජනේ උපේක්ෂාවෙන් වලදන්න ඒතර මේ අමාරු වෙන්නේ කට්ටේ ඉන්නේ යන්තම් ප්‍රණීත භෝජන නැතුව පිලි නැතුව මේ අමාරුවෙන් ඉන්නේ යන්තම් අද තමයි මණ්ඩාවල ආවේ කාලයකට පස්සේ එතකොට පුළුවන් ද මේක උපේක්ෂාවේ පවත්ව ගන්න මේ කළ බලන්න හරි අමාරුයි මේ කියන ඒවා ලේසි නැහැ මොකද හිත පුදුමාකාරයෙන්ද කැළඹෙනවා ඒ කියන්නේ හිත මේ දිවට වඩා ගැළවෙනවා හිත නේද හිත මේක මවා ගන්න නැති දැන් ඉක්මනට අනිත් පැයට එන්න කලින් මං කොහොම හරි යන්න ඕනේ දෙන්න ඔක්කොම ඉවරලාද දන්නෙත් නැහැ අද මොනා ගෙනල්ලාද දන්නෙත් නැහැ නේද හාල් මැස්ස බෙදලා ගෙනල්ලාද දන්නෙත් නැහැ මාළු කෑල්ලක් ගෙනල්ලාද දන්නෙත් නැහැ මොකද දන්නෙත් නැහැ හිත කියනවානේ දැන් මේවා ඔක්කොම නියම් බලාපොරොත්තු ඇති කරනවා හිතේ මේ සුළු දේවල් මේ ගිහි කාලේ තඹේකට ගණන්ගත්ත දේවල් හොඳ අර කාලයක් තිස්සේ මේවා අවශ්‍ය මේ නොලැබුණ මට්ටමේදී මේක ඉල්ලන ගතිය එනවා දැන් හිතේකට පුදුමාකාර කෑදර ගතියක් හිතේ ඇති වෙනවා ඊට පස්සේ ඔන්න ඒ ගැන නිකන් අබිරමණය කරනවා ඒ ගැනම සතුටු වෙනවා ඒකම බලාපොරොත්තු වෙනවා ඒ ගැනම සිහින මවනවා එතෙන්ට මොන්න යනවා ඊට පස්සේ ඉතින් බලනවා වටපිට ලොකු සානහසේ දැකීද්දන්නේ නැහැ චන්දරතන හාමුදුරුවෝ ඉද්දන්නේ නැහැ ඔක්කොම හරි ඉතින් අරන් ඇවිල්ලා ඊට පස්සේ ඔන්න යන්තම් ඔන්න වලඳනවා ඊට පස්සේ බැලුවහම ඇති දෙයක්වත් නැහැ ඉතින් නේද ඔය හාල් මැස්සෙක් නෙතින් ඇති දෙයක්වත් නැහැ අමසෙදී අර හිත කොච්චරනම් නැටුවද ඒ කල්ලගෙන. ඉතින් අපිට පුළුවන් ද එතකොට මේ එච්චර නටන්න නොදී ප්‍රපංච කරන්න නොදී අර තමන්ගේ තිබිච්ච ඒ සාමකාමී ගතිය, සැහැල්ලු ගතිය, පැටලැවිලි නැති ගතිය, නැත්නම් එල්ලතුරු ගතිය, මේ මැදහත් ගතිය හිතේ නැවත පවත්වන්න. මේ කර කර යන ගමනක්. මේ ඔක්කොම ඉතින් එන එක අභ්‍යාස තමයි. එතකොට මණ්ඩාවල කියන්නේ අභ්‍යාසයක්. එයාත් එක අභ්‍යාසයක් අපිට දෙනවා. ඉතින් එතකොට පුළුවන් ද මේ මැද්දට එන්න ආයිත් ඒ සරල තැනට හිත ගන්න ගත්තනම් ඔන්න සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඉතින් මේක කළා බලන්න ඕනේ. අපිම බලන්න ඕනේ මේ වගේ අවස්ථාවන් යෙදෙනකොට මට පුළුවන් ද සැහැල්ලු තැන හිත පවත්වන්න. උද්දාමයට ලක් වෙන්නෙත් නැතුව දුකක් ඇති කරගන්නෙත් නැතුව යනකොට දැන් ඒක ඉවරයි. කවුද මන්ද ඇවිල්ලා අන්න ඇවිල්ලා තිනවා කියලා. හැබැයි යනකොට බඩු ඉවරයි. පුළුවන් ද ආයිත් මැද්දට ගන්න. ආයිත් අන වැටෙන්නේ නැතුව නේද? අයියෝ කියා ගන්න නැතුව ආයිත් අන මැද්දට එන්න පුළුවන් ද? ඔන්නේ වගේ ඉතින් මේ ස්වාභාවික ජීවිතයේ දිනදා ජීවිතයේ අපි මුහුණ පාන අත්දැකීම් වලදී මේ මැදට ඒම උපේක්ෂාවට හිත ගැනීම සැහැල්ලු තැනකට හිත ගැනීම උපාදාන නොකර සිටීම හිතේ අරමුණක් ග්‍රහණය කිරීමක් උපාදාන කිරීමක් නොකර සිටීම එහෙනම් අපි ප්‍රායෝගිකව වඩන්න ඕනේ මේ බාධා එන්නත් ඕනේ මේ සිදුවීම් සිද්ධ වෙන්නත් ඕනේ අපේ ජීවිතේ සිද්ධ වෙනකොට මේව හරහා යමින් නැවත නැවත එහෙනම් හිත සංසිඳවන්න ඕනේ හිතට නටන්න නොදී පැටලෙන්න නොදී ඒ අනිශ්චිත භවයේම හිත පවත්වන්න ඕනේ. ඉතින් එහෙම යනකොට තමයි ඔන්න ටික ටික නිකන් මෝරන්න ගන්න. මේක පුළුවන් වෙන්නේ. නේද? එතකොට දැන් ඔන්න දැක්කත් නොදැක්කා වගේ ඉන්න පුළුවන් ගතියක්. ඇහුණත් නොඇසුණා වගේ ඉන්න පුළුවන් ගතියක්. නාසයට ගඳක් සුවඳක් වශයෙන් ඇහුණත් මේ දැනුණත් නිකන් නොදැනුණා වගේ ඉන්න පුළුවන් ගතියක්. රස දැනුණා නොදැනුණා නෙමෙයි. හැබැයි ඒකත් එක්ක හිත පැටලෙන්නේ නැහැ. කයිවාරු නැහැ. කතන්දර ගෙතීම් නැහැ. ඉල්පීම් නැහැ, ඔද වැඩීම් නැහැ, වැටීම් නැහැ, මැද්ද ඉන්නවා. සැහැල්ලුවෙන් ඉන්නවා. නේද? අන්න එනවා කර බාහිය සාවිනාසට දාරෝචීරියට කියව මට්ටම. දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. ඉතින් මේ ඔක්කොම වඩලා ගත්ත දේවල්නේ. නේද? පොතකින් ඔක් ගන්න බැහැනේ. කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, වැටෙන්නත් ඕනේ, පැටලව ගන්නත් ඕනේ. ඊට පස්සේ ඔන්න ආයේ හිමීට 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 හදලා ගන්නත් ඕනේ. හදලා අරගෙන ඔන්නේ යම්සේ මැචියුරිටි එකක්, යම්සේ එක්තරාන්ත මෝරපු ගතියක්, පරිණත වීමක්, මුහුකුරා යාමක්. එහෙනම් යෝගාවචරගේ හිතේ සිද්ධ වෙනුනේ දැන් මේ විදාකාර දේවල් කලකොලොප්පන් සිද්ධ වෙනවා. හැබැයි හිත ඉන්නවා අන්න මැද්දට වෙලා. හිත ඉන්නවා සැහැල්ලුවෙන්. හිත ඉන්නවා ඒ කිසිවක් උපාදාන නොකර. ඉතින් ඕකත් එහෙම යනකොට තමයි මේ කෙලෙස් ප්‍රහාණයක් එහෙනම් මේ ප්‍රතිපදාව හරහාම සිද්ධ වෙන්න ගන්නෙ. මොකද දැන් අර පරණ ට්‍රෙන්ඩ් එකට ඉඩ දෙන්නේ නැහැ. පරණ අර කතා කිරිල්ලට, පරණ කයිවාරුවට, නැත්තම් ඒ පරණ ප්‍රපංචයට ඉඩ නොදී දැන් හිත නැවත නැවත අපි සැහැල්ලු කරනවානේ. නැවත නැවත රිලීස් කරනවා, නැවත නැවත නිදහස් කරනවා, නැවත නැවත සංසුන් කරනවා, නැවත නැවත ප්‍රපංච සමනය කරනවා, නැවත නැවත නිදහස් කරනවා, නැවත නැවත නිශ්ශබ්ද කරනවා. මේ නිශ්ශබ්දතාවය නිකන් රකින්නෝ. ආර්ය සුෂ්ණීම් භූත භාවය කියන්නේ නේද? දැන් ඔය දැකලා තියෙන ආර්ය සුෂ්ණීම් භූත භාවය පවත්තා. ඒ කියන්නේ කටවහගෙන ඉන්න කියන එකද? නේද? ඉන් එහා මට්ටමන්නේ කතා කරන්නේ නේද? කටවහගෙන ඇතුළ කතාව යනවා නම් වැඩි වැඩි තුෂ්ණීම් භූත භාවයක් නැහැනේ නේද? ඒතර මේවා තියෙන යම්සි ගැඹුරක්. එළියට පේන්නම් තියෙන්නේ කට්ටිය කතා කරන්නේ නැහැ කියලා. හැබැයි ඇතුලේ කියවිල්ල නම් තියෙන්නේ. ඇතුලේ නිකන් අර කච කච ගාන ගතිය නම් ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ නියම තුෂ්ණීම් භූත භාවයක් නැහැ. තොන් නියම ආර්ය තුෂ්ණීම් භූත භාවය කියන්නේ ඇතුළත් සංසිඳිලා, ඇතුළත් හරි නිශ්ශබ්දයි, ඇතුළත් නිවිලා, ඇතුළත් නිෂ්ප්‍රපංචයි. එහෙමනම් අන්න නියම ආර්ය තුෂ්ණීම් භූත භාවයක් තියෙනවා. අන්න එහෙම යනකොට නම් අන්න කෙලෙස් ප්‍රහාණයක්, ආශ්‍රව ක්ෂය වීමක්, නැත්තම් අනුසය ප්‍රහාණයක් දැන් ඔන්න වේවි. එහෙම ගිය උත්තමයෙක් තමයි රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ. නැතු මේ එකපාරට ඔක්කොම මල් පිපුණා වගේ වීමක් නෙමෙයි. මේ ඔක්කොම හරහා ගිහිල්ලා එතකොට උන්වහන්සේගේ හිතේ ඔන්න දැන් උපේක්ෂාවක් හටගෙන තියෙනවා. ඒ උපේක්ෂාව ඉතින් චලංග උපේක්ෂාව කියලා කියනවා. දැන් මේ විස්තර කරන මට්ටම. ඒ කියන්නේ දැන් උන්වහන්සේට පුළුවන් ආයස්ම ආයේ වාක්‍යටි කියන්නකෝ දැන්. චක්ඛුනා රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපෙක්ඛගෝ විහෙරති සතෝ සම්පජානෝ. පාලිටි
ඉදාවසෝ බික්ඛු චක්ඛුනා රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපේක කෝච විහෙරති සතෝ සම්පජානෝ.
අනේ චුට්ටක් ඉන්න. දැන් බලන්න තන වචන ටිකක් තියෙන ලස්සන ඇත්තම. නේව සුමනෝ හෝති. ලොකු සතුටක් නැහැලු නේද? දැන් එහෙන් රූප දැක්කා. චක්ුණා රූපං දිස්වා. මේ රහතන් වහන්සේගේ ඇස් නැතිලා නැහැනේ නේද? රහත් උනා කියලා. හොඳට මේ කනබොන මිනිස්සෙක්. එතකොට ඇස් පේනවා දැන් හොඳ නේද? යටත් පේනවා ඉතින් රූප චක්ුණා රූපන් දිස්සා. හැබැයි නේම සුමනෝ හෝති නිකන් අර නටන්න යන්නේ නේද? ඒ ලොකු සතුටක් උද්දාමයක් ඇති කරලා නැහැ. නේම සුමනෝ හෝති න දුම්මනෝ. ඒක අනිත් පැත්තත් නැහැ නේද? දෝමනස්සයක් ඇතිලත් නැහැ. උපෙක්ඛ කෝච විහෙරති. අන්න මෙදහත් වාසය කරනවා. හැබැයි මේ නිකන් අර මෝඩ උපේක්ෂාවක් නෙමෙයි මේ කියන්නේ. දැන් උතන එනවානේ අඥාන උපේක්ෂාව කියලා. එහෙම මේ මෝඩ උපේක්ෂාවක් නෙමෙයි මේ කතා කරන්නේ. තොර මෙන්න මේ කතා කරන උපේක්ෂාවේ හිතේ ඇත්තරම බැඳීමක්, උපාදානයක්, ග්‍රහණයක්, ඇසුරක් තියෙන්න බෑ. මොකද දැන් අර අපි ආපු ගමනේ දැන් මේ සංඛාර උපේක්ෂාවේ පරිණත වීමක් නෙමේ කතා කරන්නේ. සංඛාර උපේක්ෂා මට්ටම කියන්නේ මේ තාම හිතන්න මුල් මට්ටමකදී මේ ආර්ය භූමිටවත් එන්න කලින් යෝගාචරයක් අත්දකින්න මට්ටම සංඛාර උපේක්ෂාව කියන්නේ. ඒකත් පැන්නට පස්සේ තමයි ආර්ය භාවයටපත් වුණා කියන්නේ. තියාරේ භාවයට පත් වෙලා ඉතින් මේක තමයි ප්‍රගුණ කරන්න තියෙන්නේ. ඒතොර ඒ මට්ටමේ උත්කෘෂ්ඨ මට්ටමන්නේ දැන් මේ රහතන් වහන්සේ කියන්නේ. ඒතොර උන්වහන්සේට එහෙනම් මේ සියලු සියලු සංස්කාරයන් කෙරෙහි නොබැඳී, නොගැටි, නොගැලී වාසය කිරීමේ හැකියාව උන්වහන්සේ කොහොමත් හඳුනගෙන තියෙනවා. ඉතින් ඒ අනිශ්චිත බව, අපි තුමේ මේ ශුන්්‍යත බව තමයි ඉතින් උන්වහන්සේ ප්‍රගුණ කිරීමක් පැවැත්වීමක් වෙන්නේ. ඒතොර මේ ඒ මට්ටමේ ඉතින් උන්වහන්සේ වාසය කරනවා සතෝ සම්පජානෝ. ඔන්න වචන දෙයක් කියන හරි ලස්සනයි. සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්ත, හොඳ නුවණින් යුක්ත, සතියෙන් යුක්ත, සිහියෙන් යුක්ත. ඒතර සිහි නුවණින් යුක්ත වාසය කරනවා. හරි ලස්සනයි. ඉතින් මේ ඔක්කොම ඇහෙන් රූප දැක දැක ලකුවට උද්දාමයට යාමකුත් නැහැ. නේව සුමනෝ හෝති න දුම්මනෝ. කඩා වැටීමක් හිතේ දෝමනස්සයක් ඇත්තෙත් නැහැ. ඔන්න ඉන්න මැද්දේ උපේක්ඛ කෝච විහෙරති සතෝ සම්පජානෝ. සිහියෙන් නුවණින් යුක්ත. තොර හලස්සන දැන් ඒකාතකින් මේ පින්දු කළා බුදුහාඳුර පෙන්නන මට්ටම. තොර මේ රහතන් වහන්සේත් එන මේ සතියෙන් සම්පජඤ්ඤයෙන් යුක්තව සිහි නුවණින් යුක්තව වාසය කරනවා. හැබැයි ඇහැට රූප පේනවා, කනට සද්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා, ඉතින් හිතරත් අරමුණ ඒවි. හැබැයි සතෝ සම්පජානෝ සිහියෙන් නුවණින් යුක්තව උපෙක්ඛ කෝච විහෙරති. උපේක්ෂාවෙන් යුක්තව වාසය කරනවා. ඉතින් එතකොට හරිල එතෙන් දැන් ඔය මොකේද මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඔකේ මට්ටම් තුනක් පෙන්නනවා. මේ මුල් මට්ටමේදී කෙලින්ම පෘථග්ජන අපි තුමු යෝගාවචරයක් වශයෙන් නැත්තම් මේ විපස්සනා යෝගාවචරයක් වශයෙන් මේ කතා කරන මට්ටමේදී අවස්ථා තුනකින් ඒ කියන්නේ ඕලාරික සංකත පටිසමුප්පන් වශයෙන් දකිමින් එතෙන්ට ගන්න කියනවා. ඊළඟට සේක මට්ටමේදී අට්ඨියති හරායති jigucchati කියලා මේ ආයෙ මේ මට්ටමට ගන්න කියනවා. මට රහතන් වහන්සේගේ මට්ටම නම් මතක නැහැ මොකද්ද කියලා. මේ හරි ආයස්ම චුට්ටක් ඔය කියන්නකෝ මම මේක හොයාගන්න.
සෝතේන සද්දං සුත්වා නේව සුමනෝ හෝති නදුම්මනෝ උපේක්ඛ ගෝච විහෙරති සතෝ සම්පජානෝ. ගහනේන ගන්ධං ගායිත්වා නේව සුමනෝ හෝති නදුම්මනෝ උපේක්ඛ ගෝච විහෙරති සතෝ සම්පජානෝ. ජීවහාය රසං සායිත්වා නේව සුමනෝ හෝති නදුම්මනෝ උපේක්ඛ ගෝච විහෙරති සතෝ සම්පජානෝ. කායේන පොට්ටබ්බං පුසිත්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපේක්ඛ කෝච විහෙරති සතෝ සම්පජානෝ. මනසා ධම්මං විඤ්ඤාය නේව සුමනෝ හෝති න දුම්මනෝ උපේක්ඛ කෝච විහෙරති සතෝ සම්පජානෝ.
හොඳයි, දැන් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දැන් මේ පෘථග්ජන යෝගාවචරයාට බුදුහාඳුර දෙන අවවාදය තමයි පුණිච පරං ආනන්ද බික්කුණෝ ගහානේන. මම මේක උදාහරණයක් කියන්නේ, ගහානේන ගන්ධං ගහයිත්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං. දැන් එතකොට මේ සාමාන්‍ය පුදග්ජනෙක් හැබැයි යෝගාවචරේ නාසයට ගඳක් සුඳක් දැනුණා. ඒ හරහා වෙන්තියාගේ හිතේ මනාපයක් පහළ වුණා. නැත්නම් අමනාපයක් පහළ වුණා. තත් මේ දෙකේ මිශ්‍රණයක් පහළ වුණා. සෝ ඒවම් පජානාති. දැන් ඔන්න වැඩේ පටන් ගන්න. දැන් තමයි විපස්සනාවක් කියන්නේ. දැන් තමයි භාවනාවක් වෙන්නේ. මොකද්ද කියන්නේ? සෝ ඒවම් පජානාති. uppannan khome idang manapang uppannan amanapang uppannan manapamanapang. දැන් යා දැනගත්තා. ඔන්න දැන් හිතේ පහළ වුණා මෙන්න මේ බඳු වේදනාවක්. තංචකෝ සංකතං ඕලාරිකං පරිසම්පන්නං. මේක සංකතයි, මේක රළුයි, මේක ගොරහැඩි, මේක පරිසම්පන්නයි. දැනගත්තා. ඒතං සන්තං ඒතං පනිතං යදිදං උපෙක්ඛාති. හැබැයි ඊට වඩා මේ සංකත ඕලාරික පරිසම්පන්න මේ පහළ වෙච්ච මනාපයට, මේ පහළ වෙච්ච ඔද වැඩීමට, මේ පහළ වෙච්ච දෝමනස්සයට, මේ ඔක්කොටම වඩා මොකද්ද හොඳයි කියන්නේ? ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපෙක්ඛා. එය ශාන්තයි, එය ප්‍රණීතයි, අන්නර උපේක්ෂාව, අන්නර සරල බව, අන්නර නිදහස් බව. එතකොට මේ විදිහට බුදුහාඳුර කියනවා, තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපමනාපං නිරුජ්ජති උපෙක්ඛා සණ්ඨාති. එතකොට අර පහළ වෙච්ච ඒ ඔද වැඩිච්ච ගතිය හෝ වැටිච්ච ගතිය හෝ උද්දාමයට ලක්වෙච්ච ගතිය ඔක්කොම නිකන් බුදුරු වෙලා යනවා, නිකන් බොඳ වෙලා යනවා, ෂය වෙලා යනවා. ඒනොට ඔන්න නැවතත් හිත උපේක්ෂාව තුළ පිහිටනවා. උපේක්ඛා සණ්ඨාති. එතකොට ඒ වගේ දෙයක් තමයි හැම ඉන්ද්‍රියක් ගානෙම පෘථග්ජන මේ යෝගාවචරයට කියන්නේ, විපස්සනා යෝගියෙකුට කියන්නේ. ඒ එක මට්ටම. ඊට පස්සේ කාටද මේ සේක පුජ්‍යලයාට වෙනම කියනවා. සේක පුජ්‍යලයාට කියනවා මෙන්න මේ විදිහට, කතංචානන්ද සේකෝ හෝති පාටි පදු. ඒ කියන්නේ කොහොමද ආනන්ද මේ හික්මින තැනැත්තෙක් ආර්ය භාවයට පත්වෙච්ච සේක පුජ්‍යලේක් මේ ප්‍රතිපදා පුරන්නේ. ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපන් දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං. ඒතර යාගටත් මේක වෙලා තියෙනවා නේද? යාගේ හිතෙත් මේ ඇහිං රූපයක් දැකලා මනාපයක් පහළලා තියෙනවා, අමනාපයක් පහළලා තියෙනවා. නැත්තම් මේ දෙකේ මිශ්‍රණයක් පහළලා තියෙනවා. සෝ තේන උප්පන්නේන මනාපේන උප්පන්නේන අමනාපේන උප්පන්නේන මනාපමනාපේන අට්ඨියති හරායති jigucchati. මේක නිකන් අර මොකද්ද මේ ආයෙත් මේ යක්ෂය කරන්නේ කියන එක අර තමන් ගැනම නිකන් ලැජ්ජාවටපත් වෙනවා. මේ හිත කරන නාඩගම, හිතට මෙච්චර පෙන්ලා දුන්නා ඉන්න ඕනේ අතනේ කියලා දුන්නා, අවවාද කරා, දැන් එතන පුහුණු කරනවා, තාමත් මේ යකා යනවා අතෙන්ට නේද? එතකොට දැන් අර තමන්ගේ හිත ගැනම නිකන් ඇති වෙන්නේ නිකන් ජුගුප්සාවක්. තමන්ගේ හිත ගැනම ඇති වෙන්නේ නිකන් අප්‍රසාදයක්. තමන්ගේ හිත ගැනම ඇති වෙන්නේ නිකන් එපා වීමක්. තාමත් මේ යකා මේ ලැජ්ජ නැති වැඩේ කරනවානේ කියන්නේ අර තමන්ගේ හිත ගැනම බලනවා එක්තරා අන්දමක හැඟීමකින්. ඒ දැක්ම ඇති ආපහු එන්න. හරි, දැන් හික්මෙන්න අවශ්‍ය කරන ළමයෙකුට හැබැයි ළමයාට මුලින් ගහලා බැනලා කියලා දීලා දැන් හදලා තියෙන්නේ. හැබැයි අර තාම් පරණ පුරුද්දන මොකක් හරි වැරද්දක් කරනවා. එතකොට අර අම්මා තාත්තනේ රවල බලන්නේ පුතා මොකද්ද ඔය කරන්නේ? පොඩි එකා මොකද ඔය කරන්නේ කියලා බලන්නේ නේද? ඔය කියන්නේ ධම්මප්පියට නේද? ධම්මප්පි ආයෙ කියනවද ඔහොම? ඇහුන්නේ නැහැ වෙලාවට. ඉතින් එතකොට මේ එතකොට ඔහම කිව්ව ගමන් ටක් ගාලා ඉතින් නෑ 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 ස්වාමීන් වහන්සේ නෑ කියලා. ඉතින් ආපහු එන්නේ අර නේද? ඒ පොඩ්ඩක් අර හිටව ගමන් ගිහිල්ලා ආපහු එන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් දැන් ඇති වෙන්නේ. සෝ තේන උප්පන්නේන මනාපේන උප්පන්නේන අමනාපේන උප්පන්නේන මනාපමනාපේන අට්ඨියති හරායච දිගුච්චති. ඒතකොට අර කියලා දීලා තියනවා දැන්. තේරලා තියනවා. හැබැයි තාම යනවා හිත. හිතේ තියෙන අර පරණ පුරුද්දට ඒ තියෙන ආසව අනුසේ ධර්මයන් හින්දා තාම නිකන් අර පරණ පාරෙම යනවා ඒ ගුණා. කියලා තියෙන දැන් ගහලා හොඳට හදලා තියෙන මේ පාරේ යන්න කියලා දීලා තියෙන හැබැයි තාම අරකටමයි දාන්නේ. එතකොට කෙවිලි පාරක් දුන්නාම ඔන්න මේ පැත්තට ගන්නවා නේද? එතකොට අර වැඩි විපස්සනා කරන්න යන්න ඕනේ නැහැ දැන්. අර තරම් අර මේක දිහා බලලා අනිත්‍ය දුක්ඛනාත්ම බලන්න යන්න දෙයක් නැහැ. දැන් මතක් කිරීමක් කරන්න තියෙන්නේ. මේ මොකද්ද කරන්නේ? කියන්නේ දැන් පොඩි තරවටු කිරීමක් කරන්න තියෙන්නේ. ලැජ්ජාවක් ඇති කරගන්න තියෙන්නේ. එහෙනම් ඔන්න හරව ගන්නවා මේ පැත්තට ටක් ගාලා. ඊට පස්සේ දැන් රහතන් වහන්සේ මට්ටමත් ඊළඟට බුදුහාමුදුරුවෝ මේ කියනවා කතා කතංචානන්ද අරියෝ හෝති භාවිතින්ද්‍රයෝ. කියන්නේ ඔන්න ආරයන් වහන්සේ භාවිතින්ද්‍රය සහිත බික්කුණා. බික්කුණෝ චක්කුණා රූපන් දිස්වා උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං උප්පජ්ජති මනාපමනාපං. කියන්නේ මේ තාම වේදනා මට්ටම මේ. ඒතර රහතන් වහන්සේලාත් මේ වේදනා මට්ටමේ හට අරගෙන තියෙනවා. හැබැයි සෝ සචේ ආකංකති. මෙතන යන්නේ වෙනමම කතාවක්. කියන්නේ උන්වහන්සේ මේකේ නිකන් ඊශ්වරත්වයක් පවත්වන්නේ. උන්වහන්සේ කියනවා සචේ ආකංකති පටික්කුලේ අපටික්කුල සංඤේ විහෙරේ යන්ති අපටික්කුල සංඤේ තත්ත විහෙරති. දැන් මේ පිළිකුල් සහගත දෙයක් අත්දකින්නේ. හැබැයි මේකේ ඉන්න ඕනේ නම් පිළිකුලක් නැති ආකාරයෙන් පිළිකුලක් නැති විදිහට ඉන්නවලු. සචේ ආකංකති අපටික්කුලේ පටික්කුල සංඤේ විහෙරේ යන්ති පටික්කුල සංඤේ තත්ත විහෙරති. දැන් මේ හොඳ මනාප ප්‍රියමනාප දෙයක් අත්දකින්නේ. හැබැයි ඌමනානං ඒකට නිකන් අපටික් මේ පටික්කුල විදිහට දකින්න. මේක පිරිකුල විදිහට දකින්න ඉන්නවලු පිරිකුල විදිහට දකින්න. ඊළඟට සචේ ආකංකති. පටික්කුලේච අපටික්කුලේච අපටික්කුල සංඤේ විහෙරේ යන්ති. අපටික්කුල සංඤේ තත්ත විහෙරේ. දැන් දෙකටම පිරිකුල සහගත දෙයක් දැක්කත් මනාප දෙයක් දැක්කත් හැබැයි ඉන්න ඕනේ උන්වහන්සේට අපටික්කුලව නම්. ඒ කියන්නේ හිත නිකන් එක්ක මැදහත් පිරිකුල සහගත නැතිව එහෙම පාත්තන්න එකක් පුළුවන්ලු. ඊළඟට කියනවා සචේ ආකංකති අපටික්කුලේච පටික්කුලේච පටික්කුල සංඤේ විහෙරේන පටික්කුල සංඤේ තත්ත විහෙරති. එතකොට මේ කොයි අරමුණාවත් උන්වහන්සේට ඕන මේක පිළිකුල් වශයෙන් දකිමින් නම් වාසය කරන්න ඕනේ විදිහට ඉන්නාලු. ඊළඟට කියනවා අන්තිමට පටික්කුලංච අපටික්කුලංච තදු භයං අබිනිවජ්ජෙත්වා උපෙක්ඛකෝ විහෙරේයං සතෝ සම්පජානෝ ති උපෙක්ඛකෝ තත්ත විහෙරති සතෝ සම්පජානෝ. ඔන්න මේ අද මේකට එනවා. එතකොට ඒ කියන්නේ මේ පිළිකුල් විදිහට බලන එකත් නැත්තම් ප්‍රියෝපදන විදිහට බලන එකත් මේ දෙකම අත්හැරලා දාලා ඒ වෙනුවට උපෙක්ඛකෝ විහෙරය මම ඉන්නවා උපේක්ෂාවෙන් මම ඉන්නවා මදහත් කියලා එහෙම තීරණයක් අරගෙන නම් ඉන්නේ උපෙක්ඛකෝ විහෙරයන් සතෝ සම්පජානෝ උපෙක්ඛකෝ තත්ත විහෙරති සතෝ සම්පජානෝ. ඔන්න මේ වාක්‍යෙමයි එතන තියෙන්නේ. උපෙක්ඛකෝ තත්ත විහෙරති සතෝ සම්පජානෝ උපේක්ෂා සහගතව වාසය කරනවා සතියෙන් යුක්තව සම්පජඤ්ඤයෙන් යුක්තව. අල්ලසන ඉතින් ඇත්තටම මේ ප්‍රායෝගිකව මේ මට්ටම් තුනම මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ විස්තර කරලා තිනවා. ඉතින් ඇත්තට මේ සංගීත සූත්‍රයේදී මේකේ පින්ඩයක් විදිහට මේකේ රහතන් වහන්සේගේ මට්ටම තමයි මේ මට්ටම විදිහට දාලා තියෙන්නේ. හොඳයි. ඉතින් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ඉතින් සාකච්ඡාවට ගන්න පුළුවන්. සීල දනාම සතෝ සම්පජානෝ පික්කකෝ විහෙරති. නේද? එහෙනම් තද්දයන් නැත්තේ
ස්වාමීන් වහන්සේ අවසරයි.
හරි.
වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් ඔක්කොගෙම අවසරයි. ස්වාමීන් වහන්සේ කිව්වා මේ මෝඩ උපේක්ෂාව කියලා කිව්වා එක තැනක. තව තැනක කිව්වා සංස්කාර උපේක්ෂාව කියලා. තව තැනක කිව්වා ආර්ය උපේක්ෂාව කියලා. තව තැනක කිව්වා ස්වාමීන් වහන්සේ යෝගාවචරයා සහ පෘථග්ජනයා අතර වෙනස ඒ අර මෝඩ උපේක්ෂාව කියන එකයි සංස්කාර උපේක්ෂාව කියන එකයි ආර්ය උපේක්ෂාව කියන එකයි සහ මේ පෘථග්ජන මනුස්සයා සහ යෝගාවචරයා කියන අතර තියෙන වෙනස්කම් මට පැහැදිලි නෑ
ස්වාමීනි. දැන් හිතන්න මේ නැති ඔකට ඇත්තම දැන් මෝඩ උපේක්ෂාව කියන එක නිකන් හිතන්න දැන් අපි ඉන්නවා හරි මේ දුර්වල තැනක හිතන්නකො දැන් අපි මොකක්වත් කර කියා ගන්න විදිහක් නැහැ. අපි නිකන් අතපල්ලෙන් අටිච්ච විදිහට මොකක්වත් කර ගන්න බැරි දරි දුර්වල තැනක ඉන්නවා. හැබැයි එයාට ඔන්න කවුරු හරි දැන් හිතන්න මෙහෙම සේවකයෙක් කියලා යම්සි තැනක يعني වැඩකාරෙක් සුළු සේවකෙක්. හැබැයි ඉතින් එයාට ඔන්න එයාගේ ස්වාමියා බනිනවා, ගහනවා, තරවටු කරනවා. නමුත් අර මිනිහට මොකක්වත් කරගන්න විදිහක් නැහැ නේ. ඉතින් එයාත් ඉන්නේ උපේක්ෂාවෙන් තමයි. මුත් කරන්න විදිහක් නැහැ, ඇක්ෂන් එකක් ගන්න විදිහක් නැහැ, අර මනුස්සයාට විරුද්ධව යමක් කතා කරන්න විදිහක් නැහැ, හිතේ පිළිකුලක් ඇති කරගන්න විදිහක් නැහැ. බැන්නත් කරබාගෙන ඉන්න ඕනේ, ප්‍රශංසා කරත් කරබාගෙන ඉන්න ඕනේ, ගැහුවත් කරබාගෙන ඉන්න ඕනේ. මොකද හරි දුර්වලයි, කරගන්න දෙයක් නැහැ. ඉතින් උපේක්ෂාවක් තමයි, හැබැයි අඥාන උපේක්ෂාව. ඉතින් මේ නුවණකින් දැකලා මේ උපේක්ෂාවේ වටිනකම තේරුම් අරගෙන මේ උපේක්ෂාව කියන එක ගැඹුරින් තේරුම් අරගෙන ඉන්න උපේක්ෂාවක් නෙමෙයි, මේ කර කියා ගන්න බැරිකමට උපේක්ෂාවෙන් ඉඳීමක්, නිශ්ශබ්ද වීමක්. එමත් නැත්තම් සමාහයට නිකන් අර මිනිස්සෙ ඉන්නේ මේ මොනවා කිව්වත් ගානක් නැති, නිකන් අර දහම ප්‍රගුණ කරලා විපස්සනාක් වඩලා නෙමෙයි, කිසිම හැඟීමක් නැහැ. අර ඉන්සෙන්සිටිව් කියන්නේ මනස නිකන් හරිම සෙන්සිටිවිටියක් නැහැ. ඈ කම්මලේ බල්ලා වගේ. අන්න හරි, අන්න හොඳ නමක්. කියන්නේ ඒ කම්මලේ බල්ලගේ තත්ත්වෙටපත් වුණාමත් නිකන් ඔහෙ ඉන්න පුළුවන්. ගැව්වත් ගානක් නැහැ, බැන්නත් ගානක් නැහැ, මොනවා කරත් ගානක් නැහැ, රූපයක් දැක්කත් ගානක් නැහැ, සද්දයක් ඇහුණත් ගානක් නැහැ, මොනවා වුණත් ගානක් නැහැ, ඔහෙ ඉන්නවා. අන්න ඔහෙ ඉන්න ගතිය, ඒකත් ඉතින් මොඩ උපේක්ෂාවක්. ඊට පස්සේ ඉතින් හුඟක් ඔය වගේ තමයි මොඩ උපේක්ෂාවක් කියන්නේ. يعني ඒ කියන්නේ යාට මේකේ තියෙන අර්ථාර්ථයක් අවබෝධ වෙලා ආපු උපේක්ෂාවක් නෙමෙයි මේ කතා කරන්නේ. කර කියා ගන්න බැරි කමට ඉන්න මොඩ උපේක්ෂාවක්. එහෙමත් කියන්න පුළුවන්. ඔ දැන් ඒක ලබා ගන්න විදිහක් නැති වුනහම හිතන්න දෙයක් අමාරු දෙයක්. හිතන්න මේ දුප්පත් මිනිස්සේ කොන්න හොඳ පොහොසත් කාන්තාවකට ප්‍රේම කරනවා. හැබැයි ලබා ගන්න බෑ. දැන් ඉතින් උපේක්ෂාව එන්න තමයි තියෙන්නේ.
ශබ්ද ගන්ධ රස කියන ඒ දැනෙන මේ සංවේදන වල ඒවා තියෙන අර මේ ඒවට ඇලෙන්න හෝ ඒවත් එක්ක ගැටෙන්න අර වටහා ගන්න එපා.
ඔව්.
ඒ වටහා ගැනීමේ නොහැකියාව නිසා
ඒ වටහා ගැනීමක් ගැන හිතලවත් නැහැ. කර කියා ගන්න දෙයක් නැති කමට, මෝඩ කමට ඔහි ඉන්නවා.
සහසාර
ටැක්ෂන් එකක් ගන්න විදිහක් නැහැ. යාට සතුටු වෙන්නවත් දුක් වෙන්නවත් විදිහක් නැහැ. මොකද අසරණයි, දුර්වලයි, ඉන තමන්ගේ தත්ත්වය දුර්වලයි. ඒ නිසා ඉතින් ඔහි ඉඳීමක් පමණයි කරන්න තියෙන්නේ. මධ්‍යස්ත වීමක් පමණයි කරන්න තියෙන්නේ. ඒකට සාමාන්‍ය කියනවා අඥාන උපේක්ෂාවක් කියලා. කියන්නේ මේ අරමුණු අපි සෑහෙන කතාවක් දැන් කරානේ, කොහොමද මේ යෝගාචරය සක්මන් කරන්නේ, කොහොමද මේ අරමුණු දිහා බලන්නේ, කොහොමද සෑහෙන විස්තරයක් කිව්වානේ. මේ එකක්වත් මේ මිනිස්සයා දන්නේවත් නැහනේ, අහලවත් නැහනේ. හැබැයි මේ නිහටත් ඉන්න පුළුවන් උපේක්ෂාවෙන්. බනින්දිත් මෙයන් ගහගන්න යන්නතෝ ඉන්න පුළුවන්. ඉතින් මිනිස්සු ඉන්නේ.
ඒ කියන්නේ සාවිනවස ඒ මිනිස්සයා ඉන්න විදිහෙත් අර යම් උපේක්ෂාව කියන එකේ යම් ලක්ෂණයක්
තියෙනවා. තියෙනවා. රාජාන්ත කෙනෙක් වගේ තමයි වෙලහම්.
තව සමහර අය මේ වෙන ආගම් වල භක්තිය එහෙම අර මේ කටු ගහගෙන එහෙම යන්නේ. එතනත් අර පොඩි ශ්‍රද්ධාවක ලක්ෂණයක්
තියෙනවා.
අන්න ඒ වගේ අර මෝඩ උපේක්ෂාවෙන් ඉන්න කෙනාගෙත් උපේක්ෂාවක් නැහැ.
ඉවසීම හරහත් ඉන්න පුළුවන් කෙනෙකුට නේද? ඉවසීම හරහත් උපේක්ෂාව වෙන්න පුළුවන්. මොකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. ගැව්වත් ඔහේ ඉන්නවා, බැන්නත් ඔහේ ඉන්නවා. කර කියා ගන්න නැතිකමට ඔහේ ඉන්නවා. නැත්තම් ආස්මකෝ වගේ කියන්නේ මොකක් හරි අධික ශ්‍රද්ධාවක් නිසා තොහි ඉන්නවා. මොකක් හරි හේතුවක් ඉදිරිපත් කරගන්නවා ඒගොල්ලෝ. ඒ කියන්නේ নানা ප්‍රකාර හේතු තියෙන්න පුළුවන්. ඒ নানা ප්‍රකාර හේතුන් නිසා යා ඉන්නවා මදහත්ව. මොකක්වත් ඇක්ෂන් නොගෙන ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව. ඉතින් එතනත් නිකන් පේන්නේ නම් හරි මේ අමුතුම ඉවසීමේ හැකියාවක්. ඉතින් ඒක පෘථග්ජන වට්ටමේදී ඒකෙත් යම් ප්‍රයෝජනයක් තියෙනවා. ඇත්තම මට්ටම දැන් අපි දැන් ඉවසන්න කියලා කෙනෙකුට කියන්නේ නේද? ඒතර ඉවසීමේ ප්‍රයෝජන තියෙනවා අනිවාර්යයෙන්ම. එතකොට මේ ඉවසීම මෝඩ උපේක්ෂාවක්ද කියලා ප්‍රශ්නයකුත් එනවා. එතකොට මෙතන ඊට වඩා ඉවසීම කියනකටත් වඩා නිකන් අර කර කියා ගන්න බැරි කමට නොතේරෙන කමට ඉන්නේ දැන් ඔය හිත. හිතන්න දැන් අපි වාහනයක් යනවා. වාහනේ යනකොට පාරේ මේ හරක් එහෙම ඉන්නේ. දැන් හෝන් එක ගහන්නේ.
එහෙම.
ඉතින් උන්ට ගානන්නේ නැහැ. ඔහෙ ඉන්නවනේ.
අර ඇක්සිඩන්ට්
අයින් වෙන්නේ නැහැනේ. දැන් මේ වාහනයක් එනවා. මම අයින් වෙන්න ඕනේ. පාරේ ඉඩ දෙන්න ඕනේ. එහෙමත් ගානක් නැහැනේ. ඉතින් ඔහෙ ඉන්නේ පාරෙම නේද? ඉතින් ඔව් සෙන්සිටිවිටි නන්නේ. උන්ට මොලේ නැහැ. දැන් ඒ ඔහි ඉන්නවා. හොන්නේ ගහුවේ කියලා ඌ නටන්න යන්නේ නැහැ, දුවපයින් යන්නේ නැහැ, බය වෙන්න යන්නේ නැහැ. මොකක්වත් නැහැ, ඔහි ඉන්නවා. ඒකත් උපේක්ෂාවක් තමයි. හැබැයි මෝඩ උපේක්ෂාවක්. ඔව්. ඊට පස්සේ තින් අර ආර උපේක්ෂාවක් කියන්නේ ඊට වඩා දැන් කතා කරව මට්ටමක්. මේවා ගැන යථා ස්වභාවය තේරිලා ඊට පස්සේ හිත පවත්තන්න උත්සාහන්ත වෙනවා. අර කිසිවක් නොබැඳුණු උපේක්ෂාවක්. කිසිවක් නොබැඳුණු තත්ත්වයක, කිසිම අරමුණක නොගැලිච්ච, නොබැහැගත්තේ නැති උපාදාන නොකරන තත්ත්වයක හිත පැවැත්වීමේ උත්සාහයක් ගන්නවා. එයා එතකොට ඒ ශ්‍රේෂ්ඨ මට්ටමක උපේක්ෂාවක් හඳුනගෙන තියෙනවා නේද? ඒකන දැන් ඔය බුදුහාඳුර කියන්නේ මේ මෙතන දැන් මේ දැන් අපි කතා කරේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. ඒ ශාන්තයි ඒ ප්‍රනීතයි මෙන්න මේ උපේක්ෂාව. මේ ඒ හිතේ තියෙන නොබැඳුණු මොකක්වත් උපාදාන නොකරන නිදහස් ඒ උපේක්ෂා මට්ටම ශාන්තයි ප්‍රනීතයි. ඒකටම බුදුහාඳුර හිත නංවන්න කියනවා නේද? ඕක තමයි ඉතින් ආර උපේක්ෂාවක් වශයෙන් සලකන්න තියෙන්නේ. එතකොට ඒ ආර උපේක්ෂාවකට යන්න එතකොට යෝගාවචරයට බුදුහාඳුර මඟ පෙන්වීමක් කරනවා. ඉතින් අර එක්කෝ ඕලාරික සංකත පටිසම්පන්න වශයෙන් දැකලා මෙතනට යන්න කියනවා. සාමාන්‍ය මේ මොකද්ද පෘථග්ජන ආර්ය මේ පෘථග්ජන කල්යාණ පෘථග්ජන මට්ටමේදී, ඒ කියන්නේ විපස්සනා වඩන යෝගාවචරයට එහෙම එතන ඉන්න කියනවා. හැබැයි එතනින් පැන්න ආර්ය භාවයට පත් වෙච්ච කෙනාට අට්ඨිය දිහරාජ ජිගුච්ඡති කියලා ආයි එතන ඉන්න කියනවා. එතන නොඉන්න මට්ටමේදී ලැජ්ජාවක් ඇති කරගන්න. ඒ කියන්නේ එයා ඒකම යාගේ ෂේම භූමිය කරගන්න කියලා කියන්නේ. හැබැයි තාම බෑ යාට. තාමත් හිත පයින්වාර මඩවලට. එතකොට ඉතින් ලැජ්ජා වෙන්න කියනවා. තාමත් මේ ආවා මෙතෙන්ට යනවනේ අයියෝ කියලා. ඉතින් අන්න ලැජ්ජා වෙලා ආයි මෙතෙන්ට ගන්න කියනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට ආර්ය උපේක්ඛාව කියන මට්ටමේදී යෝගාවචරය අර තියෙන්නේ උපේක්ඛාවේ තියෙන අර මේ සංසුම්භාවයේ රසය ගැන දැනීම මාත්‍රයක් පමණයි. සම්පූර්ණයෙන්ම ඒක පවතින්න හැකියාවක් නැහැ.
පුළුවන් වෙන්න ඕනේ. දැන් හිතන්න දැන් ඒකටනේ උනන්දු කරන්නේ. දැන් උනන්දු කරන්නේ ඒ උපේක්ෂාවේ නොබැඳුණු මට්ටමේ ඉන්නනේ උනන්දු කරන්නේ. එතකොට යෝගාවචරයට ඒක නිකන් gedara bawata පත් කරගන්න ඕනේ. ඉබේ වෙන්නේ නැහැ. පත් කරන්න ඕනේ. ඒක තමයි පුහුණුව කියන්නේ. නේද? එතකොට ඒ පුහුණුව කරන්න දැන් හිත නිකන් එතන ඉන්න පටන් ගන්න ඕනේ. හිත යාට මේ යා නිකන් gedara වගේ දවට යාගේ ප්‍රകൃතිය බවට පොඩ පොඩ පත් වෙන්න ඕනේ. තාමත් විටින් විට අර වගේ පයින්න පුළුවන්. එතකොට නිකන් ලැජ්ජාවක් ඇති කරගන්න ඕනේ. අයියෝ ආයිත් ගියානේ, අයියෝ ආයිත් මෙහෙම පැන්නනේ නේද? ඊට පස්සේ ආයිත් මෙතෙන්ට ඒවි. එතකොට මෙන්න මේක නිකන් පැතිරවීමක්, බහුලීකృత කිරීමක් තමයි කරන්න
තියෙන්නේ. බොම්පින්
සූම් එකේ කවුරුත්
සම්බන්ධ.
ආ කියන්න. ඔව්. සූම් කිනට
වෙනවා. සෝයනාංශ මේ අතක් සවිලා තිනවා මනස් මහත්මයා ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා හිතන්නේ.
හරි හරි
කියන්න. අවස්ථාව ලබා දෙන්න.
හොඳයි හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ ප්‍රශ්නයක්ම නෙමෙයි, ඒත් තත්වයක් විස්තර කිරීම සහ ඒ පිළිබඳව අවවාද උපදෙස් ලබා ගන්නයි ස්වාමීන් වහන්ස කතා කරන්නේ. මේ දැන් ස්වාමීන් වහන්ස පරයන්කේ ඉන්නකොට සාමාන්‍යයෙන් හුස්ම දිහා බලාගෙන ඇඟ ඍජු කරගෙන අපි ආසනයේ වාඩි වෙලා ඉන්නකොට ස්වාමීන් වහන්ස ටික ටික හුස්ම තුනී වෙන ගතියක් දැනෙලා හුස්ම ක්‍රමානුකූලව නොපෙනී යන ගතියක් දැනෙනවා. ඊට පස්සේ එහෙමත් ඉන්නකොට ස්වාමීන් වහන්සේ ටික ටික නිදිමත ගතියක් ඇවිල්ලා ඇත්තටම උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඒ වෙච්ච දේ උනේ මෙහෙමයි කියලා තේරෙන්නේ තවදී වුණාට පස්සේ. හැබැයි අවට ශබ්ද මොන හරි තිබ්බොත් ඇහෙනවා, අවට දේවල් දැනුණා හරි වුණොතින් ඒවා දැනෙන්න තියෙනවා. ඒත් නිද්‍රාවක තමයි ඉන්නේ. ඒත් නිදිත් නැහැ, නොනිදිත් නැහැ. ඇඟ ඉස්සරහට බර වෙනවා වගේ දැනෙනවා, ඇඟ පැද්දෙනවා වගේ දැනෙනවා. එහෙම ඉනෝගල් ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් පැය භාගයේ විනාඩි 45 වගේ අතර කාලයක් යනකොට සමහර අවස්ථාවලදී ඇත්තටම බිමටම වැටෙනවා ස්වාමීන් වහන්සේ ආසනේ. එහෙම බිමටම වැටිලා එකපාරටම අවදි වෙනවා. එහෙම වෙන දවස් ප්‍රමාණය ටිකක් වැඩි සාමාන්‍යයෙන්. අර එහෙම පැය භාගයක් විනාඩි 45ක් ඒ විදිහට ඉඳපු දවසට සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේදී දැන් හිතට මොකක් හරි දුකක් සිද්ධ වෙන සිදුවීමක් වුණාම, එහෙම නැත්නම් සතුටක් ඇති වෙන සිදුවීමක් වුණාම හිත චුට්ටක් දුර මුලින් යනවා ඒ සිදුවීමත් එක්ක. අපි හිතමු කවුරු හරි බැන්නොතින්, එහෙම නැත්නම් කවුරු හරි ප්‍රශංසා කරොතින් ඒ ගැන ප්‍රශංසාවට උද්දාමෙන්, එහෙමත් නැත්නම් දුකට වේදනාවෙන් හිත පොඩ්ඩක් ඒකත් එක්ක ගිහිල්ලා, හැබැයි ඒ යනවත් එක්කම ස්වාමීන් වහන්සේ ඇඟට සිද්ධ වෙන දේවල් ටිකක් දැනෙන්න පටන් ගන්නවා. දැන් දුකෙන් ඉන්නකොට සාමාන්‍යයෙන් කන පිටිපස්සේ රත් වෙනවා, පොඩි ආතතියක් එනවා, පොඩ හුස්ම බර ගතියක් දැනෙනවා, හුස්ම ගන්න අමාරු ගතියක් දැනෙනවා, උගුර පොඩ්ඩක් හිර වෙන ගතියක් දැනෙනවා, පපුවට බර ගතියක් දැනෙනවා, කලව සීතල වෙන ගතියක් දැනෙනවා, ඊට පස්සේ නලල ආපහු රත් වෙන ගතියක් දැනෙනවා. ඒ ටිකත් එක බලාගෙන ඉන්නකොට අර හිතේ තිබ්බ ස්වභාවයත් අතුරුදහන් වෙලා වගේ තමයි. එහෙම ඇඟ දිහා එහෙම බලාගෙනකොට ආපහු ඒ ඇඟේ ස්වභාවයත් වේගින් වෙනස් වෙනවා. එතකොට අර හිතේ තිබ්බ දුක ගතිය ඒ සිදුවීමත් එක්ක යන ගතියක් නැහැ, සිදුවීමත් අනිත් පැත්තට පෙරවිලා. එතකොට අර දුක හිතෙන සිදුවීම අපි හිතමු එයා බැන්නනම් එයාගේ ඒ බැනීමේ තීව්‍රතාවය අඩු වෙලා මේ බඩින සිද්ධිය ඇතුලේ මේ මේ බැන්නට පස්සේ නෙමෙයි ස්වාමීන් වහන්සේ දැන් ඒ වගේ සිද්ධිය ඇතුලේ සිද්ධ වෙන දේවල් ටික මම මේ කිව්වේ මේ එතකොට එයාගේ තත්වයක් ඒ මට අර සිදුවීම ගේන තත්වයක් වෙනස් වෙලා ඒ තත්ත්වය ඊට පස්සේ ටික ටික අපහු ඊට හත්පසින්ම වෙනස් තත්වයකට ඒ කියන්නේ දුක හිතෙන සිදුවීමක් නම් ඒක මාපාව නිප්පැත්තට සතුටක් බවට පත් වෙනවා ඊට පස්සේ එයාම කියන්න පටන් ගන්නව නෑ ඔයා ඉතින් මෙහෙමත් කරන්න කියලා සමහරවිට එහෙම කියන්න පටන් ගන්නවා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් සතුට හිතෙන සිද්ධියක් වුණොතින් ඊට හත්පසින්ම වෙනස් සිද්ධියක් වුණොතින් ඒකත් එක්ක දැනෙන උද්දාමයත් එක්ක දැනෙනවා ඇස් චූටි වෙනවා එතනදත් එතනත් හුස්ම ගන්න අපහසුයක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ ඒක මට තේරුණේ එතකොට ඇත්තටම වැටහුණේ දුකයි සතුටයි දෙකම එකයි වගේ එකක් තමයි කියන්නේ එකම දේවල් ටිකක් තමයි ඇඟ ඇතුළෙත් නිකන් වෙන්නේ වගේ හැබැයි කන් රත් වෙන්නේ නැහැ ඒත් ඇස් චූටි වෙලා මූණ නිකන් තෙරපිලා මූණට අපහසුතාවයක් දැනෙනවා ඒත් එක්කම නිකන් ඇතුලෙන් හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගතියක් දැනෙනවා ඒ සතුටත් එක්ක එහෙම ඉන්නකොට හිත චුට්ටක් දුර ඒකත් එක්ක යනකොට ඔය ඇඟේ දේවල් ටික නිරීක්ෂණය වෙනවත් එක්කම ආපහු අනිත් පැත්තට ඒ සතුට හිතන සිද්ධිය ටික ටික ක්‍රමානුකූලව දිය වෙලා ගිහිල්ලා එක්ක සතුට ඒ සිද්ධිය නැතර නැති වෙලා යනවා එහෙම නැත්නම් ඊට වඩා ආයි අනිත් පැතර කරගෙන ඉතින් ඔහොම දේවල් ටිකක් නිරීක්ෂණය වෙනවා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ සමහර වෙලාවට අර ලොකු මමත්වයක් එනවා ඒ කියන්නේ දැන් සමහර දවස් තියෙන ස්වාමීන් වහන්සේ මේ සිටින් කරන්න බැරි වෙනවා එහෙම කරන්න බැරි වෙන දවස් වලදී කරන්නේ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ කරන හැම දෙයකටම හිත තියාගෙන කරන වැඩෙත් එක්ක ජීවත් වෙන එක ඒ වැඩේ කරනකොට කොහොමද ඇඟට දැනෙන්නේ කියලා බලාගෙන ඉන්නකොට ඒකත් එක්ක ඊට පස්සේ හිතට දැනෙන්නේ මොනවද කියලා බලාගෙන එහෙම එහෙම යනකොට සමහර තැන් වෙනවා ස්වාමීන් වහන්සේ අර මේ ප්‍රතිපදාවට හාත්පසින්ම වෙනස් ඒක ප්‍රතිපදාවට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් නිර්මාණය කරන අවස්ථා එනවා ඒ අවස්ථාවලදී දුකක් එනවා අයියෝ දැන් මෙහෙම එකක් වුණා නෙමෙයි දැන් මේක ඇතුලේ කොහොමද මම මෙහෙම ඉන්නේ කියලා හිතට එනවා හැබැයි එහෙම හිතට ආවට ඒක ඇතුලෙන් යනකොට දැනෙනවා පරිසරයේ මොන තත්ත්වයක තිබ්බත් මේක කරන්න පුළුවන් කියලා ඒ කියන්නේ මේ ප්‍රතිපදාවට අනුග්‍රහ කරන පරිසරයක් තිබුණත් ප්‍රතිපදාවට අනුග්‍රහ නොකරන පරිසරයක් තිබුණත් මේක මං ඇතුලෙන් කරන එකක් හින්දා ඒක ඉබේ කෙරෙන ගතියක් දැනෙනවා. එතකොට අනිත් අය ඒ පරිසරය ඇතුලේ කොහොම හැසිරුණත් අනිත් අයට මාව දැනෙන්න ගන්නවා, කතා කරන්න ගන්නවා, දැනෙන්න ගන්නවා නිකන් නියුට්‍රල් මැද්දේ නියුට්‍රල් ගතියක් එක්ක. එතකොට ඒ නියුට්‍රල් ගතියත් එක්ක ඉන්නකොට සමහර වෙලාවට පොඩි මාන්නයක් එනවා ස්වාමීන් වහන්ස. මෙහෙම පරිසරය මෙහෙම තිබ්බත් මම ඉඳියන්නේ මෙහෙම කියලා වගේ මම කියලා එනවා පොඩි මාන්නයක්. ඒකත් බලාගෙන ඉන්නකොට නෑ එහෙම ගවොත් නෑ ඉතින් මේ මිනිස්සුත් මං වගේ තමයි, ඒ මිනිස්සුයි මං අතරයි වෙනසක් නැහැ. ඒක ඒ මිනිස්සුත් මේ අවස්ථාවේ ජීවත් වෙනවා, ඒගොල්ලොත් මායාව කරවටිලා යනවා. එකම දේ මම පොඩ්ඩක් මායාව දැකලා තියෙනවා, ලොකු වෙනසක් නැහැ කියලා වැටෙනවා සමහර අවසාන වශයෙන්. ඇතුළත් එකයි පිටත් එකයි කරදර තිබ්බත් එකයි කරදර නැත්ත් එකයි මේක නිකන් කෝකත් එකයි වගේ ගතිය වැටහිලා යනවා ස්වාමීන් වහන්සේ. තමයි දැනන්නේ ඔබගේ අවවාදයක්
බලපෑම. ඇත්තම මේ මහත්තයාගේ වார்த்தාව සෑහෙන ඉතින් අද සාකච්ඡාවටත් අදාළයි කියන්න පුළුවන්. කියන්නේ මේකේ පෘථග්ජන කතාවක් කියවුණා, මේ කියන්නේ සේක පුජ්ජලයේගේ කරුණට හිකුත් කියවුණා. සෑහෙන දුරට ඇත්තින් හොඳයි. ඉතින් ඔයගෙ යන ගමනක් තමයි ඉතින් අපි යන්නත් තියෙන්නේ. ඊට පස්සේ අර අන්තිමට කියපු කොටස එතන තමයි අතම්මේතාවයක් පවත්වන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් උපේක්ෂාවෙන් ඉන්නකොට දැන් හිත සැහැල්ලුවෙන් තියෙනවා, කොහෙවත් නොබැඳී තියෙනවා. හැබැයි ඒ අතරේ මමෙක් හදන්න පුළුවන්. ඒ කියන්නේ අහංකාර මමංකාර මානානුසය කියන ඔන්න ඔය පැතිවලට දැන් යන්න ඉඩ තියෙනවා. පුළුවන් ද දැන් මේක එහෙමවත් කරන්න නැතුව නිකාම ඔය ඇල්ලතුර ගතියම පවත්වන්න. ඉතින් ලේසි නැහැ. ඒ කියන්නේ ඇල්ලතුර ගතියේ හිත පවතිනකොට ආයෙ ගිහිල්ලා ඒකට නිකන් වතුර ටික මේ මොකද්ද අපි තුන් පාටක් මිශ්‍ර වීමක් නැත්නම් දියසෙවල් බැඳීමක් මඩවීමක් බොරවීමක් මේකට නිකන් තේ ටිකක් එකතු කිරීමක් නැත්නම් කෝපි ටිකක් එකතු කිරීමක් නැත්නම් කිරි ටිකක් එකතු කිරීමක් දොඩන් ටිකක් එකතු කිරීමක් වෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්න නොදී නැත්නම් මේ ඇල්ලතුර ගතියේම පවත්වනවා කියන එක තමයි කරන්න තියෙන්නේ. ඒකයි අතම්මේතාවයක් කියන්නේ. තැනක් තියෙන්නේ තනිකරම නන් ඐඩෙන්ටිෆිකේෂන් එකක් තියෙන. ඒ කියන්නේ කිසිම කෙනෙක් නොවී අපිට ඉන්න පුළුවන්ද? කෙනෙක් බවට ඇඳගන්නතෝ ඉන්න පුළුවන්ද? එහෙනම් කිසිම දෙයක් නොවී ඉන්න පුළුවන්ද? දෙයක් වෙතට එළඹිලා ඒක එක එක්ක ඒ වෙතට නැඹුරු වෙලා ඒක ගැලිලා ඒක උපාදාන වෙලා නැත්නම් ඒකට ගැටිලා. මෙන්න මෙහෙම නොවී ඉන්න පුළුවන්ද? චිත්ත සංකර නිකන් අර ඇල්ලතුරු ගතියමයි. සැහැල්ලුවක්මයි, සරල බවක්මයි, නිදහසක්මයි, උපාදාන නොකිරීමක්මයි, අනිශ්චිත බවක්මයි. හැබැයි ඒක ලේසි නෑ ඉතින් පවත්වන්න. තාම ඉතින් අපේ කෙලස් තියෙනවානේ, තාම ආශ්‍රව අනුසය ධර්ම තියෙනවා. ඒ නිසා නැවත කැළඹෙන්න පුළුවන්, නැවත හිතට වර්ණ ගැන්වෙන්න පුළුවන්, ආයි ආයි කෙනෙක් හදාගන්න පුළුවන්, තමන්ටම ප්‍රශංසා කර කර තමන් තුළ මමත්වය ගොඩනගා ගන්න පුළුවන්, පුජ්‍යල භාවයක් තනා ගන්න පුළුවන්. ඉතින් එක්කම දකින්න ඕනේ. ඉතින් එතකොට මේ හදාගන්න උපේක්ෂාව, මේ සරල සහැල්ලු උපාදාන රහිත తত্ত্বය අපි පවත්වන්න පවත්වන්න තමයි මෙන්න මේ සියුම් කෙලෙස් කෙනෙකුට හඳුන ගන්න පුළුවන් වෙන්නේ. කොහොමද අපි මේ විටින් විට ඇඳගන්නේ? කොහොමද අපි විටින් විට කෙනෙක් තනාගන්නේ? මේ ඉන්න කෙනෙක් නෙමෙයි මේ. ඒ අවස්ථානුකූලව එක්කෝ මොකක් හරි අපි කරපු වැඩක් අල්ලගෙන ඒකට අපිටම අපි ප්‍රශංසා කරගෙන ඔන්න කෙනෙක් හදාගන්නවා. නැත්තම් වරද්දගත් දෙයක් අල්ලගෙන ඔන්න කෙනෙක් හදාගන්නවා. එහෙම නැත්නම් හිතට ආපු සංඥාවක් අල්ලගෙන ඔන්න ඒකේ පැටලිලා ඔන්න ආයෙ හිතනවා. එතකොට මේ සංස්කාර හරහා කෙනෙක් හදාගන්නවා. මම තමයි හිටියේ, මම තමයි ඉන්නේ, මම තමයි කරන්නේ, මම තමයි හිතන්නේ කියලා ඉතින් ඔන්න කෙනෙක් හදා ගන්නවා. ඉතින් ඔය වගේ සෑහෙන සියුම් මට්ටමක පැටලවීම් තාමත් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ සරල භාවයේ ඉන්න ඉන්න තමයි ඔය වගේ නුවණක් අපි තුල වැඩෙන්නේ. කොහොමද මේ මම පටලෝ ගන්නෙ තාමත්? කොහොමද ආයෙ කෙනෙක් හදාගන්නේ? ආයෙ කොහොමද පුඤ්ජල භාවයක් විටින් විට තනාගන්නේ? ඒ හරහා කොහොමද අර හිත හිර වෙන්නේ කොහොමද? හිතේ ආතතියක් නැවත ඇති වෙන්නේ කොහොමද? අර දැන් මහත්තයා කිව්වේ තරහක් ගියාම ඔන්න දැන් ඒ ඇති වෙන ආතතිය, ඒ කෙනෙක් හදාගත්තාම බටලෝ ගත්තාම හිතේ ඇති වෙන ආතතිය දැන් අන්න තේරෙන්න ඕනේ. දැන් අර කලින් නම් ඕවා සාමාන්‍ය දේවල්. නමුත් දැන් කෙනෙක් හදාගත්තත් තියෙනවානේ හරි හිතට බරයි, වැරදුනා වගේ ගතියක්, ආයි පටලෝ ගත්තා නේද කියලා ලැජ්ජාවක් ඔන්න ඇති වෙනවා. ඉතින් ඒක තමයි දැනගන්න තියෙන්නේ. පුළුවන් ද අර ඒ සංසුම් බව තුළම, සරල බව තුළම, නික්ලේශී බව තුළම, අනිශ්චිත බව තුළම, ශුන්‍යත බව තුළම වාසය කරන්න සැහැල්ලුවකින්. සතෝ සම්පජානෝ උදාහරණු කියන්නේ නේද? අනිශ්චිතෝච විහෙරති සතෝ සම්පජානෝ. අනිශ්චිතව වාසය කරන සිහියෙන් නුවණින් යුක්තව. ඒක තමයි කරන්න තියෙන්නේ.
බොහොම බින් ස්වාමීන් වහන්සේ, අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි කියන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. මේ මට දැනගන්න ඕන කාරණා දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මදුපින්නික සූත්‍රයේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට චක්කුම් පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. ඒ විතර්කයෙන් කොහොම සන්නාස පංචයට යන්නේත්, විතර්කයයි පපංචයයි අතර බෙදීම කොහොමද කියන එක සන්නාස. අනිත් කාරණය තින්න සංගති පස්සෝ, තින්න සංගති කියන තැන කොහොම සන්නාස ඒ තුන එකතු වෙන ස්වභාවය පොඩ්ඩක් කරුණික පැහැදිලි කරොත් හොඳයි.
හොඳ සියුම් තැනක් අහන්නේ. එතන අපි බලමු ලේසි තැනකින් පටන් ගත්තොත් විතක්ක ප්‍රපංච වීම නේද? විතක්ක කියන එක එක්තරා නිකන් අපේ තාමත් නිකන් අපි හිතලා හිතන මට්ටම. හිතන දැන් මට ඕනේ පොඩ්ඩක් හිතලා බලන්නේ කියලා. දැන් මං මොකක් හරි කාරණාවක් කියනවා. අසතුන් ඔන්න පොඩ්ඩක් හිතලා බලන්න ඔයා නේද? එහෙම කියනවනේ අපි කාට හරි නේද? අපි ඌමනාවෙන් තමයි හිතන්නේ නේද? අපි ඌමනාවෙන් ආව පොඩ්ඩක් කල්පනා කරලා බලනවා. ඔන්න පොතක් දිගේ අරලා බලනවා. අපේ වෙච්ච සිදුවීමක් ගැන කල්පනා කරලා බලනවා. එතන තාමත් මගේ අධීක්ෂණයේ යටතේ තමයි මේ හිතීම සිද්ධ වෙන්නේ. එතකොට මගේ පාලනය යටතේ, මගේ අධීක්ෂණය යටතේ මම කල්පනා කරලා බලනවා. පොඩ්ඩක් හිතලා බලනවා අතීතයත් එක්ක, මගේ හිස්ටරි එකත් එක්ක, අතීත ඉතිහාසයත් එක්ක, නැත්නම් අනාගතේ වෙන්න පුළුවන් දෙයක් එක්ක. හොඳට නිකන් තමන් සතිමත්ව සිහියෙන් යුක්තව හිතලා බලනවා. දැන් ඔය විතර්ක කරන මට්ටම. හැබැයි දැන් හිතන්න ඔහොම දැන් යනකොට ටික ටික දැන් මේ හිතන එක දැන් පණ ගැන්වෙනවානේ. හිතන එක පණ ගැන්වෙනවා දැන්. හිතනවා දැන්. ඒ හිතනකොට දැන් පොඩ්ඩක් හිටපු ගමන් නිකන් වෙන ට්‍රැක් එකකටත් යන්න පුළුවන්. දැන් පොඩ්ඩක් අතීත අනවශ්‍ය දේවල් කල්පනා වෙනවා. ඒ ඔස්සේ පොඩ්ඩක් යනවා. ඊට පස්සේ ඔන අනාගතේ අනවශ්‍ය දෙයක් මේකට අදාළ නැති දේවල් දැන් මේ. පොඩ්ඩක් පොඩ්ඩක් දැන් මේ හිතට එකතු වෙන්න පුළුවන්. ඉතින් ඔහොම ඔහොම යනකොට දැන් මේ අදාළ නැති මේ සබ්ජෙක්ට් එකට අදාළ නැති මේ අපි කතා කරන සන්දර්භයට මේ දීපු මාතෘකාවට අදාළ නැති දේවලුත් විටින් විට හිතෙනවා. මොකද මේ හිතට චාරයක් නැහැනේ නේද? විටින් විට හිතන. දැන් එහෙම එහෙම යද්දි මේවා සමහරට රසවත්. මේ කියන්න බලන්න කිව්වේ අපි තුමේ මල් හදන්නේ කොහොමද දැන් හවස මේ දැන් අපි කිව්ව වතක් කිව්වේ ආයි සුදුන් ඔන්නේ වත කරන්න මේ හවසට ඇවිල්ලා මේ මේව කරන්න දැන් මේක පොඩ්ඩක් හිතලා බලන්න.